නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නත්ති පුත්ත සමං පේමං නත්ති ගෝස මිතං ධනං නත්ති සුරිය සමා ආභා සමුද්දා පරමා සරා නත්ති අත්ත සමං පේමං නත්ති ධඤ්ඤ සමං ධනං නත්ති පඤ්ඤ සමා ආභා වුට්ටිවේ පරමා සරා. මේ අවස්ථාවට සම්බන්ධලා ඉන පින්නතුනි, අදත් අපි මේ ඉරිදා දවසේ යම් කිසි විදයක එකතු වෙලා මෙන්න මේ සතිමත් බව පිළිබඳ පැහැදිලි කිරීමක් කරගන්න, ඒ විදිහේ ප්‍රතිපදාවක් වඩන පිරිසකට යම් කිසි අනුග්‍රහයක් කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒ වෙලාවේදී අපි මුලින් විනාඩි 30ක පමණ කාලයක් අරගෙන යම් කිසි ධර්ම දේශනාවක් යම් කිසි පැහැදිලි කර ගැනීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතනින් එහාට අපි ඒ එක එක්කෙනාගේ තමුන්ගේ ඒ ප්‍රතිපදා වඩනකොට, මේ සතිමත් බව වඩනකොට මතුවෙච්ච ප්‍රශ්න ගැටලු පිළිබඳ සාකච්ඡා කරන්නත් වෙලා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුලින්ම ඒ සඳහා අපි බලමු යම් කිසි ධර්ම දේශනාවක් සිද්ධ කරගන්න. එතකොට මේ සතිමත් බව පිළිබඳ අපි කතා කරනකොට අපි කියනවා මේ සතිය කියන්නේ යම් කිසි විදිහක දැන ගැනීමක් කියලා. තමුන් යම් යම් වැඩක යෙදිලා ඉන්නවද, අන්න ඒ වැඩේ පිළිබඳ, ඒ සිදුවෙන දේ පිළිබඳ අවධානයක් දැන ගැනීමක් ඇති කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ විදිහේ දැන ගැනීමක් අවධානයක් ඇති කරගෙන වැඩ කටයුතු කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. අපි තම යම් කිසි වෙලාවක ආහාරයක් ගන්නවා නම් ආහාරයක් ගන්න බව දැනගෙන කටයුතු කරනවා. ඊළඟට වෙන වැඩ කෙදිලා ඉන්නවා නම් වැසිකිලි කැසිකිලි කරනවා නම් ඒක දැනගෙන කටයුතු කරනවා. ඊළඟට ඇවිදිනවා නම් ඒක දැනගෙන කටයුතු කරනවා. ඊළඟට වාඩි වෙලා ඉන්නවා නම් ඒක දැනගෙන කටයුතු කරනවා. හිතට නොයෙකුත් අදහස් එනකොට ඒක දැනගන්නවා. වටපිටාවේ ඉන්න පිරිස අපිව කුප්පනකොට, අපිව අවුස්සනකොට මම ඇවිස්සුන බව දැනගන්නවා. ඒ විදිහට යම්කිසි දැනගැනීමක් තමයි අපි පුරුදු කරන්න උත්සාහ කරන්නේ. යම්කිසි අවබෝධයක් මේ යන ක්‍රියාවලිය ගැන, සිහියක් තමයි අපි පුරුදු කරන්න උත්සාහ කරන්නේ. එතකොට මෙන්න මේ දැනගැනීම කොපමණකට අපිට ප්‍රයෝජනවත් වෙනවද කියලා අපි පොඩ්ඩක් මේ ප්‍රතිපදාව පුරනකොට, මේ ප්‍රතිපදාව නැවත නැවත හුරු කරනකොට අපිට යම්කිසි අවබෝධයක් එනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ අදහස තමයි මෙන්න මේ මුළු සංසාර ගමනම යන්නේ නොදැනීමක් තුල, අවිද්‍යාවක් තුල, යම්කිසි අඳුරක් තුල තමයි මෙන්න මේ මුළු ගමනම යන්නේ, මේ මුළු ක්‍රියාදාමයම සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ අඳුර මකන්න නම්, මේ අඳුර නිවන්න නම්, මේ අඳුර අඩු කරන්න නම් මොකද්ද කළ යුත්තේ? තමුන් තුළ යම්කිසි දැනගැනීමක් පුරුදු කළ යුතුයි. තමුන් තුළ යම්කිසි අවබෝධයක්, අවධානයක් පුරුදු කළ යුතුයි. මොකක් පිළිබඳ අවධානයක්ද? මෙන්න මේ නොයෙකුත් එක එක මතිමතාන්තර පිළිබඳ අවධානයක් නෙමෙයි, ඒ වෙනුවට මේ යන දේ වෙන ක්‍රියාවලිය පිළිබඳ අවධානයක් තමයි අපි පිහිටවන්න හදන්නේ. මෙන්න මේ වර්තමාන මොහොත පිළිබඳ අවධානයක් තමයි පිහිටවන්න හදන්නේ. ඉතින් අර අඳුරකට හරියට ටෝච් එලියක් ගැහුවා වගේ අපි යම්කිසි සිහියක් පිහිටව ගන්නවා. අඳුරු කාමරයකට ටෝච් එලියක් ගැහුවාම අපිට වටපිටාවේ පේනවා, ආ මෙතන යම්කිසි දෙයක් තියෙනවා, මෙතන මෙහෙම දෙයක් තියෙනවා කියලා. අන්න ඒ විදිහට නිරීක්ෂණය කරන්න හැකියාවක් අපිට යම්කිසි පමණක උදා වෙලා එනවා. ඉතින් මෙන්න මේ නොදැනීම පිළිබඳ, මෙන්න මේ අවිද්‍යා අඳුරට අපි යම්කිසි එලියක් ගහනවා, ටෝච් එලියක් ගහනවා. මෙන්න මේ සතිමත් බව කියන එළිය තමයි අපි ඒ දෙසාවට එල්ල කරන්නේ. ඉතින් ඒ එළියේ පිහිටෙන් අපිට යම්කිසි පැහැදීමක්, යම්කිසි ආලෝකයක්, යම්කිසි දැනුවත් භාවයක් ඇති කරගන්න ශක්තියක් තියෙනවා. ඉතින් ඔන්න ඔය නොදැනීමට වැඩිය දැනගැනීම හොඳයි කියන එක කාලයක් තිස්සේ ගත වෙනකොට, කාලයක් තිස්සේ මේක හුරු කරනකොට ටිකෙන් ටික අපිට අවබෝධ වෙන්න පුළුවන්. යම්කිසි දෙයක් නොදැන කරනවට වැඩිය, මේක හේතු කාරණාව නොදැන කරනවට වැඩිය, මේක පිටිපස්සේ තියෙන දේ නොදැන කරනවට වැඩිය, අන්න දැනගෙන කරොත් ඒක යම් පමණක සහනයක් එළියක් වෙනවා කියල සඳහන් කරනවා. ඔය පාපකර්ම ගැන සඳහන් කරන ගොඩත් මේ සතුන් මැරීම, හොරකම, කාමේවර්ධව හැසිරීම ඔය වගේ පාපකර්ම ගැන සඳහන් කරන ගොඩත් කියනවා. මෙන්න මේ පාපකර්ම පාපයක් බව නොදැන කරොත් ඒකේ පීඩාව වෙහෙස වැඩි, දැනගෙන කරොත් ඒකේ පීඩාව වෙහෙස අඩුයි කියලා යම් කිසි ක්‍රමයක්, යම් කිසි දෙයක් ගැන හැර දක්වනවා. ඒක පෙන්වන්නේ මොකද්ද? ඔන්න පාප කර්ම අඳුන්නන්නේ මොකක් සම්බන්ධයෙන්ද? මෙන්න මේ රත් වෙච්ච යකඩ ගුලියක් තියෙනවා. අපි හිතමු රත්තරම් පාට දක්වාම උණු කරපු රත් කරපු යකඩ ගුලියක් තියෙනවා. එතකොට මේ තැනත්තා යම් කිසි තැනැත්තෙක් මෙන්න මේ පාප කර්ම නැමැති උණු උණු යකඩ ගුලිය අල්ලන්න එනවනම්, ඒ තැනැත්තා දන්නවනම් මේක රත් වෙලා තියෙන බවට, මේක පිලිස්සිලා හේතු වෙන දෙයක් බවට මේ තැනට දන්නවනම් මේක ඇල්ලුවත් අල්ලන්නේ අත පොඩ්ඩක් මෑත් කරගෙන, අත පොඩ්ඩක් පසුපසට කරගෙන තමයි අල්ලන්නේ. නමුත් නොදන්න කෙනෙක් මේක ඇවිල්ලා ඇල්ලුවොත් මොකද වෙන්නේ? යන්න කෙලින්ම ආපු ගමන් අර ඒ දිශාවට නැඹුරු වෙලාම මේක අල්ලන්න උත්සාහවත් වෙනවා. ඉතින් මොකද පිලිස්සෙන ප්‍රමාණය උග්‍රයි. අර නොදැනුවත් භාවය තුලින්ම පිලිස්සෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් එන්නේ එහෙම දෙයක් තියෙනවා. මොකද්ද? නැයම් කිසි දෙයක් නොදැනුවත්ව කරනවට වැඩිය දැනුවත්ව කිරීම හොඳයි කියලා අදහසක් අපිට ගෙනහැර දක්වන්න පුළුවන්. එහෙම එළියක් අපිට ගෙනහැර දක්වන්න පුළුවන්. ඉතින් අපි ওই සාමාන්‍ය සමාජයේ කටයුතු කරනකොටත් නොයිකුත් දේවල් නොදැනුවත්ව සිද්ධ කරනවා. මේක විදිපස්සේ තියෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. නමුත් අන්න අර සමාජයේ තමුන් ජීවත් වෙන සමාජයේ පිරිස් කරන නිසා අන්න ඒක අනුගමනය කරනවා. ඒ පිරිස් ඒ දෙක යෙදිලා ඉන්න නිසා අනුගමනය කරනවා. ඒ පිරිස් ඒක අගය කරන නිසා අනුගමනය කරනවා. නමුත් දන්නේ නැහැ මොකද්ද මේක පිටිපස්සේ තියෙන්නේ. මොන විදිහේ බීජයක් තුලින් ඇති වෙලා ආපු දෙයක්ද මේක කියලා දන්නේ නැහැ ගොඩක් වෙලාවට. නමුත් එහෙම නොදැන කරනවට වැඩිය අන්න යම් කිසි දෙයක් දැනගෙන කරනවා නම් ඒකේ ලොකු ආනිසංශයක්, ලොකු එලියක් අපිට වැටෙනවා. දැන් උදාහරණයක් විදිහට අද දවස අපි අරගමු. අද දවස ඔන්න ආදරවන්තයන්ගේ දිනය කියලා ඔන්න ලොකුවට බෝඩ් එකක් ගහගෙන, ලොකු වියදම් කරගෙන, ලොකු උත්සව පවත්වමින්, ලොකු ලස්සන රෝස මල් මිටි එකතු කරමින් ඒවා අරගෙන යමින් ඔන්න විදිහට කල්ගත කරනවා. නමුත් දන්නේ නැහැ මේකේ බීජය මොකද්ද, මේකේ මේක ඇති වෙලා තියෙන්නේ කොයි විදිහටද, මේකේ අතීතේ මොකක්ද කියලා ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් අපි ගොඩක් විමසලා බැලුවොත්, තොරතුරු විස්තර හොයලා බැලුවොත් මෙන්න මේ වගේ උත්සවයක්, මේ වගේ සැමරුමක් ඇති වෙන්නේ කොහොමද කියලා අපිට හොයාගන්න පුළුවන්. ඒකේ ඉතිහාසය කොහොමද කියලා හොයාගන්න පුළුවන්. මොකද්ද මේක පිටිපස්සේ සැඟවිලා තියෙන්නේ කියලා අපිට හොයාගන්න පුළුවන්. ඉතින් අපි පොඩ්ඩක් බලමු මොකද්ද මේක පිටිපස්සේ සැඟවිලා තියෙන්නේ. මේක ගැන අපි දන්නේ නැත්නම් දැනුවත් භාවයකින් කොහොමද මේක පිළිබඳ යම්කිසි සත්‍යතාවයක් ඇත්තක් අපිට හොයාගන්න පුළුවන් කියලා අපි පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු. ඉතින් එතන සඳහන් වෙන මොකද්ද? ඒ අතීතේ රෝමේ ඒ යම්කිසි ඒ ජන කොට්ටාසයක් බොහොම හොඳට වැඩ කටයුතු කරගෙන, බොහොම ශක්තිමත් වැඩ කටයුතු කරගෙන ඉන්දියා. ඒගොල්ලෝ ටිකක් ඔය දාර්ශනික පැත්තට යම් යම් දේවල් හිතන්නත් නැඹුරු කට්ටියක්. ඉතින් ඔහොම ඉන්නකොට මොකද වෙන්නේ? මෙන්න මේගොල්ලන්ගේ යම් කිසි උත්සවයක් තියෙනවා. මොකද්ද මේ උත්සවේ? ඉතින් සිංහලේ නම් ඔවට වචනත් ඇත්තේ නැහැ. ඉතින් සිංහලෙන් වචනේ බැලුවාම, සිංහලෙන් තේරුම බැලුවාම මෙතන තියෙන්නේ මොකද්ද? අසභ්‍ය උත්සවයක් කියලා තමයි තියෙන්නේ. අසභ්‍ය උත්සවයක් කියලා තියෙන ඉංග්‍රීසියෙන් නම් ඔකට හොඳ වචනයක් තියෙනවා. ඉතින් අන්න ඒ විදිහේ උත්සවයක් තියුණා. ඉතින් මේ උත්සවේදී මොකද්ද කරන්නේ? මෙන්න මේ ජන කොටස එකතු වෙලා, මේ පිරිස එකතු වෙලා, මේ නගරයකට එකතු වෙලා ඔන්න ඉතින් යම් කිසි සත්වයෙක් බිල්ලට බිලි පූජාවක් සිද්ධ කළා. ඊට පස්සේ ඒ සත්වයාගේ මස් එහෙම කමින්, ඒ සත්වයාගේ හමෙන් යම් කිසි කසයක් වගේ හදාගෙන මෙන්න මේ කාන්තාවන්ට කස පහර දෙනවා. මෙන්න මේ කස පහරක් ලැබුණොත්, කස පහරක් දරාගත්තොත් මෙන්න මේ කස පහර කන තැනැත්තිය සරුභාවයට පත් වෙනවා කියලා යම් කිසි අදහසක් ඒගොල්ල ඇති වුණා. ඉතින් මොකද කරන්නේ? කාන්තාව ටිකක් තන විටි බේලියට හැදිලා මෙන්න කාස පහර කන්න එනවා. ඊට පස්සේ කාස පහරක් දීලා ඉතින් අර සතාගේ මසුත් කාලා, ඊට පස්සේ මොකද කරන්නේ? මත් පැනුත් බීලා අන්න ලිංගික කටයුතුත් කළා. ඔන්න ඔය විදිහේ උත්සවයක් තමයි තියෙන්නේ. ඉතින් මොකද්ද සිංහලට දැන්වාම එන අර්ථේ අසභ්‍ය උත්සවයක් කියලා තමයි එතන තියෙන අර්ථය තියෙන්නේ. එහෙම නැත්නම් අවලං උත්සවයක් කියලා කිව්වත් ඒකත් හරි. ඉතින් කොහොම හරි ඔන්නයි විදිය උත්සවයක් තිබුණා. මේ උත්සවය එදිලා තිබුණේ කවදටද? පෙබරවාරි මාසේ 15 වෙනිදාට තමයි එදිලා තිබුණේ. 15 වෙනිදාට තමයි එදිලා තිබුණේ. ඉතින් මේ මිනිස්සු මේ ගාස් ගල් නොයිකුත් දෙවිවරු අදහන කාලේ තමයි මේක තිවිලා තියෙන්නේ. ඊට පස්සේ කොහොම හරි ඔන්න කතෝලික ආගම මේ දිහාවට පැතිරිලා යනකොට මෙන්න මේ පල්ලියෙන් කල්පනා කරා මේක එච්චර ගැළපෙන්නේ නැහැ. මේ පෙනෙන ස්වරූපෙ එච්චර ගැලපෙන්නේ නැහැ මේ විදිහට මේ ප්‍රසිද්ධියේ පිරිසක් එකතු වෙලා මේ නටන නැටුම එච්චර ගැලපෙන්නේ නැහැ. ඉතින් මොකද කරේ? අන්න මේක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියලා මේ උත්සවය පල්ලියෙන් තහනම් කළා. ඒ වෙනුවට වෙන ඕල්ටර්නේටිව් එකක් ලබා දුන්නා. වෙන උත්සවයක් ලබා දුන්නා. ඒ උත්සවේ කොහොමද? අන්න යම්කිසි ඒ ඉඳපු ඒ ෆාදර් කෙනෙක්ගේ නමකුත් දාලා එයා පිළිබඳ කතාවකුත් යම්කිසි පමණක හදාගෙන අන්නේ කතාව මත පදනම් වෙලා මේ විදිහේ උත්සවයක් ඇති කරා. උත්සවය ඇති කරේ කවද දන්න 15 වෙනිදාට ඇති කරොත් අරකම වෙන හින්දා අර උත්සවේම 14 වෙනිදාට ඇති කරා. 14 වෙනිදාට ඇති කරා. අර පල්ලියෙන් සම්මත කරපු උත්සවයක් පෙබරවාරි 14 වෙනිදාට ඇති කරා. ඉතින් ඔන්න ඔය ඉතිහාසෙත් එක්ක තමයි මෙන්න මේ වගේ උත්සවයක් ගැලපිලා ඉන්නේ. ඔන්න ඔය විදිහේ අතීතයක් තමයි උත්සවයේ තියෙන්නේ. ඉතින් කොහොම හරි ඔන්න ඒ විදිහේ උත්සවයක් දැනටත් ඉතින් පැවැත්වෙනවා. දැනටත් නොයෙකුත් ඒ ආර්ථික වුමනා මත, නොයෙකුත් ආගමික වුමනා මත මෙන්න මේ විදිහේ උත්සවයක් පැවැත්වෙනවා. ඉතින් ඒ උත්සවයේ නොයෙකුත් සලකුණු අපිට තියෙනවා. ඔය දැකලා තියෙනවා දැන් අර රතු රෝස මල කියන එක ඔය උත්සවයේ සලකුණා. තිරත රෝසමල ඉතිහාසය හොයලා බැලුවාම ඒකත් මොකක්ද අන්න අර අතීතෙට ගලාගෙන යනවා. ඒ රෝමේ ඒ කාලේ මොකද්ද විශ්වාස කරපු යම්කිසි ආදරය සම්බන්ධ දෙව්දුවකගේ ප්‍රියතම මල තමයි ඔය රතු රෝසමල. ඊළඟට එයාගේ පුතා තමයි අර ඊතලයක් අරගෙන පියාඩු දෙකකුත් පිටේ තියාගෙන ගිලිලා යන එක්කෙනා. එයා තමයි එයාගේ පුතා මැච් මේකර්. අන්න ඒ සලකුණ අපිට දැනටත් දක්නට ලැබෙනවා. ඊට පස්සේ හදවත් සලකුණක් අපිට දක්නට ලැබෙනවා. අපිට හිතෙන වැලූ බැලමට මේක නිකම් මේ හදවත ශරීරය ඇතුලේ තියෙන හදවත ගැන කතා කරනවා කියලා. නමුත් ඔයා හාට් සිම්බල් එක එන්නේ කොහොමද කියලා පොඩ්ඩක් විස්තර හොයලා බැලුවොත් ඒක එන්නේ මෙන්න මේ උපත් පාලනයට පාවිච්චි කරපු යම්කිසි සාකයක ඒ ඇටයක ස්වරූපේ, ඒ සීඩ් එකක ස්වරූපේ තමයි ඔය ගැන හැර දක්වන්නේ කියලා කියනවා. එතකොට අන්න එච්චර අතීතයකට ගිහිල්ලා ඒ අතීතේ ඉඳලා ආපු උත්සවයක් දැනටත් පැවැත්වෙනවා. ඉතින් ලොකු ඒ ව්‍යාපාර කරන ඇත්තෝ මේවට නොයෙකුත් විවිධ දේවල් උකහා ගමින්, විවිධ දේවල් පාවිච්චි කරමින් අන්නේ තමුන්ගේ ව්‍යාපාර කටයුතු සරු කරගන්න යම්කිසි මතවාද පතුරනවා. ඊට පස්සේ වටපිටාව ඉන්න කට්ටියත් මේ දවසට යම්කිසි තෑග්ගක් හම්බුන් නැත්තම් මූණ පුලුටු වෙන ස්වරූපයකට කොහොම හරි දියුණු වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් අන්න 1 බිලියන් කාඩ්ස් වලට වැඩි ප්‍රමාණයක් මේ දිනයට අලෙවි වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට චොකලට් පෙට්ටි 1 මිලියන් වලට වැඩිය මේ දිනයට අලෙවි වෙනවා කියලා සඳහන් කරනවා. ඔන්න ඔය විදිහට යම්කිසි ව්‍යාපාරික ආගමික පසුබිමක් ඔස්සේ ගලාගෙන යන උත්සවයකට දවසක් යෙදිලා තියෙනවා. ඔය විදිහේ උත්සවයකට දවසක් යෙදිලා තියෙනවා. ඒක අපිත් සමරන්නේ යම් යම් ප්‍රමාණයට උත්සාහවත් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අදහසක් තියෙන දවසක, ඒ වගේ දෙයක් ගැළපිලා ඇවිල්ලා තියෙන දවසක අපි පොඩ්ඩක් බලමු මෙන්න මේ ධර්මයට අනුව, මේ බුදුරජාණන් වහන්සේගේ මතයට අනුව මෙන්න මේ ප්‍රේමය කියන එක කොයි විදිහටද සඳහන් වෙන්නේ. මෙන්න මේ ප්‍රේමය කියන එකට මොන වගේ ප්‍රතිචාරයක්ද බුදුරජාණන් වහන්සේ දක්වන්නේ කියලා අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. ඉතින් ඒ සඳහා යම්කිසි සිදුවීමක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ විසාකාව කියන ඒ උපාසිකාව, මේ පින්නතුන් අහලා ඇති, ඒ උපාසිකාවගේ යම්කිසි ලොකු පවුලක් ඉඳියා කියලා සඳහන් වෙනවා. ලොකු ළමයි ගණනාවක් ඉඳියා කියලා සඳහන් වෙනවා. මොනුපුරු මිනිපිරියොත් ගොඩාක් ඉඳියා කියලා සඳහන් වෙනවා. ඉතින් දවසක මොකද වුනේ? මෙන්න මේ මිනිපිරියක්, තමුන් ප්‍රිය විදියට සලකපු මිනිපිරියක් අන්තරා වුණා. ජීවිතේ එතනත්තික නැති වෙලා ගියා. ඉතින් මේ විසාකාව මේ මරණය වැඩ කටයුතු කළා. මෙන්න මේ තෙත් හිස කෙස් සහිතව මොකක් හරි ඒ චාරිත්‍රයක් තියෙන්නේ නැති, ඒකත් සහිතව කඳුළු සහිත මුහුණෙන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වාඩි වෙලා ඉන්දියා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, මොකද මේ මේ විසාකම මේ වෙලාවේ, මේ වෙලාවේ මොකද මේ විදියට මේ හිසකෙස් තෙත් සහිතව කඳුළු සලමින් මේ එන්නේ කියලා සඳහන් කරනවා. එතකොට කියනවා, මගේ මෙහෙම ප්‍රිය මිනිපිරියක් ඉන්දියා, ඒ තැනැත්තිය ජීවිතේ නැති වුණා. ඉතින් ඒ දුකට තමයි මම මේ ආවේ, ඒ දුක නිසා තමයි මම මේ කඳුළු සලන්නේ කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා, දැන් ඔබ ගොඩක් දරු මුණු පිරන්ට කැමතිද? ඒකනේ ස්වාමීන් වහන්සේ මං කැමතිනේ, දැන් බලන්න මට දැනටත් ඉන්නවනේ ලොකු පවුලක් කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, අපි හිතමුකෝ මේ සැවැත් නුවර ඉන්න ජනතාවම, කෝටි 7ක් වගේ ජනතාවක් ඉන්නවා, ඒ ජනතාවම ඔබේ ඥාතීන් වෙනවා නම්, ඔබේ දරු මුණු පුරන් වෙනවා නම් ඒකටත් ඔබ කැමතිද කියලා අහනවා. එතකොට මේ තැනැත්ති කියනවා, ඒකටත් මම කැමතියි. එහෙනම් කොච්චර දෙයක්ද ස්වාමීනි, මෙච්චර පිරිසක් ඉන්නවනම්. එතකොට ওই සැවැත් නුවර දවසකට කී දෙනෙක් විතර මැරෙනවද කියලා අහනවා. එතකොට කියනවා, ඉතින් දහස් ගාණක් දවසකට මරණයට විපතට පත් වෙනවා. ඉතින් එතකොට එච්චර දරුමුණු පුරු ඉඳියොත් දවසකට කොච්චර දුකක් විඳින්න වෙනවද, කොච්චර හඬන්න වෙලපෙන්නවද? ඇත්ත තමයි ස්වාමීනි, එහෙමනම් මට කොච්චර හඬන්න වෙනවද? එහෙනම් එච්චර ඕනේ නෑ කියලා අන්න තමුන්ගේ මතේ පොඩ්ඩක් වෙනස් කර ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා, අන්න කෝටි 7ක් ඥාතියෝ ඉඳියොත් කෝටි 7ක් දුක්. මේ විදිහට ප්‍රේම කරන තැනත්ව කෝටි 7ක් ඉඳියොත් කෝටි 7ක් දුක්, 100ක් ඉඳියොත් 100ක් දුක්, 10ක් ඉඳියොත් 10ක් දුක්, 7ක් ඉඳියොත් 7ක් දුක්. ඔහොමම අඩු කරගෙන ඇවිල්ලා කියනවා, එක්කෙනෙක් ඉඳියොත් එක දුකක් ඉතුරු වෙලා තියෙනවා, කවුරුත් නැත්තම් එකම දුකක්වත් නැහැ කියලා සඳහන් කරනවා. එතකොට මොකද්ද කියන්නේ? මෙන්න මේ ප්‍රේම කරන කට්ටියගෙන් තමයි අපිට දුක් එන්නේ කියලා තමයි කියන්නේ. අන්න අර විදිහට සමුන්ගේ ඥාතීන් නෙවෙයි නම් සැවැත් නුවර කොච්චර මිනිස්සු මැරුණත් එච්චර ගාණක් නැහැ, අවුලක් නැහැ. හැබැයි ඥාතියෙක් මැරුණාම ඒක පිළිබඳ දුකක් වෙහෙසක් ඇති වෙනවා, ඒක පිළිබඳ වෙහෙසක් මේ හිත තුළ ඇති වෙනවා. ඉතින් ඒක ගැන කියලා කියන මොකද්ද? අන්න මේ හැමෝම අහලා ඇති යම් කිසි ධර්මපදයේ ධම්මපදයේ තියෙන ගාථාවක් සඳහන් කරනවා. පේමති තෝ ජායති සෝකෝ, පේමතෝ ජායති භයං, පේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං කියලා සඳහන් කරනවා. අන්න ඒ අවස්ථාවේ විසාකාවට පැහැදිලි කරනවා. මොකද්ද? අන්න යම් කිසි ප්‍රේම කරන කෙනෙක් ඉන්නවා නම් එයා කෙරෙන් දුකක් මතුවෙලා එනවා. යම් කිසි ප්‍රේම කරන කෙනෙක් ඉන්නවා නම් එයා කෙරෙන් භයක් මතුවෙලා එනවා. යම් කිසි ප්‍රේම කරන කෙනෙක් නැත්තම් ඒගොල්ලන්ගෙන් මිදිලා නම් අන්න ඒ තැනැත්තට දුකක්වත් භයක්වත් ඇති වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ওই විදිහේ මතයක් බුදුරජාණන් වහන්සේ ගැන හැර දක්වනවා. ඉතින් අපිට ඕක එක පාට පිළිගන්න පුළුවන් මතයක් නෙමෙයි. ගොඩක් කලාවට අපි ඔය වගේ දෙයක් ප්‍රතික්ෂේප කරන පැත්ත තමයි යොමු වෙන්නේ. අපි ওই මතේ පිළිගන්න කැමති නැහැ. අපිට හිතෙන්නේ මෙන්න මේ වටපිටාවේ ඉන්න දූදරුවෝ, තමුන්ගේ අඹ සැමියා, ප්‍රේමවන්තයා බොහෝම ප්‍රියයි, බොහෝම යහපත සලකනවා. මේගොල්ලන්ගෙන් ශෝකයක් එනවා, මේගොල්ලන්ගෙන් බයක් එනවා කියන එක කියන්න පොඩ්ඩක් අකමැති. ඒ විදිහට නිකන් වචන ගැළපෙන්නේ නැති ස්වරූපයක් අපිට තියෙනවා. ඉතින් ওই වගේ කතාවකුත් ඒ අතීතයේ යම් කිසි බුදුරජාණන් වහන්සේගේ ඒ සිදුවීමක් සඳහන් වෙනවා. මොකද්ද සඳහන් වෙන්නේ? එතන කියනවා, මෙන්න මේ යම් කිසි පුරුෂයෙක්, යම් කිසි තැනැත්තෙක් තමන්ගේ ප්‍රිය පුත්‍රයා ආන්තරාවට ලක් වෙනවා, මරණයට ලක් වෙනවා. ඉතින් මේ තැනැත්ත මොකද කරන්නේ? සොහොනට ගිහිල්ලා හඬනවා, අඬමින් වැළපෙමින් ඉන්නවා. ඉතින් ඔහම ඉන්න අතරේ යම් කිසි වෙලාවක මේ තැනැත්තට මොකද හිතෙන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න යන්න හිතිලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා වාඩි වෙනවා. වාඩි වෙනකොට මේ තැනැත්තගේ කයේ ස්වරූපෙම පේනවා, දැන් වෙහෙසක්. ඉතින් බුදුරජාණන් වහන්සේ විමසා සිටිනවා, මේ උපාසකේ ඔබගේ මේ ඉන්ද්‍රියන් එහෙම වෙනස් වෙලා තියෙනවද? බොහොම වෙහෙසකාරී ස්වභාවයක් තියෙනවා ඔබට ඉන්ද්‍රියන්ගෙන් යම් කිසි පීඩාවක් ඇවිල්ලා තියෙන පාටයි කියලා සඳහන් කරනවා. එතකොට මේ තැනත්තා කියනවා, නැත්තම් ස්වාමීනි වෙහෙසක් එන්නේ නැතුව තියෙයි ඈ, මගේ මේ ඉන්දිය එකම ප්‍රිය පුත්‍රයා මේ විදියට මරණයට පත් වුණා, මේ විදියට දුකට පත් වුණා, මේ විදියට මගෙන් වියෝ වෙලා ගියා. අනේ දුක හින්දා තමයි මම මේ විදිහට වෙහෙස වෙලා දුක් වෙලා ඉන්නේ කියලා මේ තැනත්තා සඳහන් කරනවා. ඉතින් ඔහොම කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ අර කලින් කියපු බණේම මේ තැනත්තට කියනවා. මොකද්ද කියන්නේ? අන්න යම් කිසි ප්‍රිය කෙනෙක්, ප්‍රේම කරන කෙනෙක් ඉඳියද අන්න ඒ තැනත්තගෙන් ශෝකය උපදිනවා. යම් කිසි ප්‍රිය ප්‍රේම කරන කෙනෙක් ඉන්නවද ඒ තැනත්තගෙන් බය උපදිනවා. අන්න ඒගොල්ලන්ගෙන් මිදුණා නම් ඒ විදිහේ දුකක් බයක් අපිට ඇති වෙන්නේ නැහැ කියලා ප්‍රකාශයක් කරනවා. ඉතින් ওই ප්‍රකාශ කරාට මොකද මේ තැනත්තා මේක බාර ගන්න සූදානමක් නැහැ. මේ ප්‍රකාශයට සතුරු වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ටත් බණ වැරදුනා කියලා හිතෙන තරමට අපිට මේ සිදුවීම දක්නට ලැබෙනවා. ඉතින් මොකද කරන්නේ? මේකට ප්‍රසාදයක් සතුටක් ඇති කරගන්න නැතුව මේ තැනත්තා දමල ගහලා නැගිටලා යනවා. ඇකිල්ල ගිහිල්ලා තමුන්ගේ තියෙන වෙහෙසත් එක්ක හිතේ අමාරුවත් එක්ක මොකද කරන්නේ? අනේ යම් කිසි බේබද්දෝ ටිකක් ඉන්න තැනකට යනවා. අර යම් කිසි සූදු කෙලියක් තියෙන තැනකට යනවා. ඉතින් එතන ගිහිල්ලා මත්පැන් වඩියක් එහෙම දාගත්තට පස්සේ අර දුක ටිකක් තුනී වුණාට පස්සේ මේ තැනත්තා කියනවා ඒ පිරිසට වටපිටාව ඉන්න මෙන්න මේ විදිහට මම ගියා මේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහාට. එයා මට මෙහෙම බණක් කිව්වානේ. මෙන්න මේ විදිහ කතාවක් කිව්වානේ. මම නම් ඒක පිළිගත්තේ නැහැ. මම නම් ඒක පිළිගත්තේ නැහැ. මේ විදිහට කොහොමද අපි ප්‍රේම කරන කට්ටියකින් දුකක් වෙහසක් එන්නේ කියලා අනර බේබද්ද ටිකට ප්‍රකාශ කරනවා. ඉතින් බේබද්ද ටිකත් කියන ඇත්තනේ බලන්නකෝ. සම්පූර්ණ වැරදිලානේ මේ බුදුහාමුදුරන්ට. මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද? අපි ප්‍රිය කරන කට්ටියකින් ප්‍රේම කරන කට්ටියකින් මේ විදිහේ දුකක් බයක් වෙන්න පුළුවන්ද කියලා සඳහන් කරනවා. ඊට පස්සේ මේ තැනත්තා උදම් මනනවා. මොකද අන්න බලන්න මේ කට්ටිය මගේ එක බැජ් එකේ කට්ටිය තමයි. මේගොල්ලන්ගේ අදහසත් එක්ක මගේ අදහස ගැළපිලා එනවා. අර බුදුරජාණන් වහන්සේට තමයි වැරදිලා තියෙන්නේ කියලා ඔන්න යම් කිසි සිදුවීමක් සිද්ධ වෙනවා. ඉතින් ওই සිදුවීම ඉතින් යම් තාක් දුරකට සමාජයේ මෙහෙම දෙයක් වුණා කියන එදා කාලේ සමාජයේ මෙහෙම දෙයක් වුණා කියන එක ඒ ඇතිර පැතිරලා යනවා. ඉතින් ඕක දැනගන්න ලැබෙනවා කොසල් රජුරුවන්ටත්. කොසල් රජුරෝ ඔය අන්තිමට ඇවිල්ලා ගොඩක් ගරු නම්බු දැක්වට මොකද මුල් කාලේ එච්චර ලොකු සද්දාවක් තිබිලා නැහැ. ඉතින් කියනවා මොකද්ද මෙන්න මේ බුදුරජාණන් වහන්සේ මෙහෙම එකක් කියලා මල්ලිකා දේවිට කියනවා මෙන්න මෙහෙම එකක් කියලා බලන්නකෝ මේ වරද්දගෙන බණ කියලා. ඉතින් ඊට පස්සේ මල්ලිකා දේවිය කියනවා ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ එකක් වුණා නම් ඒක හරි තමයි. ඒක වරදින්න විදිහක් නැහැ. ඊට පස්සේ දේවියටත් බයිනවා ඔය ඉතින් අර කියන එක එහෙම පිළිගන්නවයි කියලා දේවියටත් බැනලා ඔන්න යන්න යනවා. ඊට පස්සේ හොරාට පණිවිඩයක් යනවා බුදුරජාණන් වහන්සේට මෙහෙම දෙයක් කිව්වද? ඇයි එහෙම කිව්වේ කියලා අහගෙන ඉන්න කියලා ඔන්න කෙනෙක් කියවනවා. ඉතින් ඒ තැනත්තා ගිහිල්ලා ඇහුවට පස්සේ කියනවා මෙහෙම මල්ලිකා දේවිය මේ විදිහේ පණිවිඩයක් කියුවා, මේ විදිහේ බණක් කිව්වද ඔබ වහන්සේ? මෙන්න මේ විදිහට මේ සමාජයේ යම්කිසි අප්‍රසාදයක් මතුවේගෙන යනවා කියලා සඳහන් කරනවා. ඉතින් එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ කියනවා මම කිව්වා තමයි. මං කිව්වේ මොන අර්ථෙන්ද? අන්න අර ලංකාදීප පත්‍රයේ වැරලා බැලුවා දෙයියෝ සාක්කි කියලා පිටුවක් තියෙන්නේ. අන්න ඒ වගේ පිටුවක් ගෙන හැර දක්වනවා. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ මොකද සඳහන් කරන්නේ? මේ සවැත් නුවර එක්තරා අවස්ථාවක කාන්තාවක් තමුන්ගේ මව මරණයටපත් වෙලා තමුන්ගේ මව තමුන්ගෙන් වියෝ වුණ අවස්ථාවක මේ නිවර පුරාම ඔළුව විකාර වෙලා ඇවිද්දා. එහෙට මෙහෙට දිව්වා. මොකක් කියමින්ද ඇවිද්දේ? මොකක් කියමින්ද දිව්වේ? අන්න අපේ අම්මාව එහෙම දැක්කද? අපේ අම්මාව එහෙම දැක්කද කිය කී මේ නුවර පුරාම දිව්වා කියලා සඳහන් කරනවා. ඒතර කානිසාදේ බය, ඒ දුක මෙතනට ආවේ කියලා විමසා සිටිනවා. ඊට පස්සේ ওই විදිහේ සිදුවීම් ගණනාවක් ගෙනහැර දක්වනවා. ඊට පස්සේ තව එකක් කියනවා. මොකද්ද? අන්න යම් කිසි ප්‍රේමවන්තයෙක් තමුන්ගේ ප්‍රියකාන්තාවක් විවාහ කරගන්න ඒ වැඩිහිටියන්ගේ නිවසට ගියා. එතකොට මේ නිවසේ මේ කුලේ කට්ටිය මේ තැනැත්තිව මේ තරුණයට ලබා දෙන්න කැමැත්තක් පළ කළේ නැහැ. ඒ විදිහට එකඟුනේ නැහැ. ඉතින් මොකද කරේ? අපේ දුව එහෙම දෙන්න බෑ කියලා මේ තැනැත්තව ප්‍රතික්ෂේප කරා. ඉතින් මේ තරුණයා මොකද කරේ? අන්න අපි දෙන්න එහෙනම් පරලෝ දිවරි හරි එකතු වෙමු කියලා මේ තැනැත්තිගෙත් බෙල්ල කපලා තමුණුත් බෙල්ල කපාගෙන අන්න මරණයටපත් වුණා කියලා අර දෙයියෝ සාකි පිටුව වගේ සිදුවීම් ගණනාවක් ගෙනහැර දක්වනවා. ගෙනහැර දක්වලා අහනවා දැන් මේ විදිහට මේ සිදුවීම් වෙලා තියෙන්නේ, මේ විදිහට බයක් දුකක් ඇති වෙලා තියෙන්නේ කාගෙන්ද, කා කෙරෙන්ද කියලා විමසා සිටිනවා. අන්න යම් කිසි කෙනෙක් ප්‍රිය නම්, යම් කිසි කෙනෙක්ට ප්‍රේම කරනවා නම් අන්න ඒ තැනත්තාගෙන් තමයි මේ විදිහේ බයක් දුකක් ඇති වෙන්නේ කියලා අර තමුන්ගේ කියපු මතේම තවදුරටත් සනාථ කරන්න, තව ටිකක් ගෙන හැර දක්වන්න බුදුරජාණන් වහන්සේ කටයුතු කරනවා. ඉතින් එහෙම කිව්වට මොකද? තව තව පොඩ්ඩක් අපි පරීක්ෂා කරලා බැලුවොත්, තව තව විමසලා බැලුවොත් අපිට මේ දේ තව ටිකක් ලං කරගන්න පුළුවන්, තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන්. දැන් විශේෂයෙන් අපි ඔය වෛද්‍ය වෘත්තිකයෝ සමහර විට දන්නේ නැති වෛද්‍ය වෘත්තිකයෝ කියනවා මෙන්න මේ විදිහේ වෛද්‍ය වෘත්තියක යෙදිලා ඉන්නකොට මේ තමුන්ගේ පවුලේ ඥාතියෙක්, පවුලේ පුද්ගලයෙක්ට මේ ඔපරේෂන් එකක් කරන්න, ශල්‍ය කර්මයක් කරන්න සුදුසු නැහැ. මොකද ඒකට හේතුව මම අනේ පවුලේ තැනැත්තන් කෙරෙහි, පවුලේ පුද්ගලයන් කෙරෙහි යම්කිසි නැමියාවක්, යම් කිසි ඡන්දයක්, යම් කිසි ආසාවක්, ඔය විදිහ දෙයක් මට තියෙනවා. ඉතින් එහෙම තියෙනකොට මම මේ ඔපරේෂන් එකක් කරද්දි, ඒ විදිහේ ශල්‍ය කර්මයක් කරද්දි මම අවශ්‍ය දේ වෙනුවට මම අනවශ්‍ය දෙයක් කරන්න ඉඩ තියෙනවා. නුසුදුසු දෙයක් කරන්න ඉඩ තියෙනවා. මොකක් හින්දාද? අර තැනත්තාගේ ඒ ජීවිතය ගැන හිතලා, ඒ තැනත්තාගේ ආරක්ෂාව ගැන හිතලා, අන්න අර පරීක්ෂණය, ඒ ශල්‍ය කර්මයේදී කළ යුතු දේ නොකර ඊට වැඩිය හොඳ විදිහට මේක බේරන්නේ යන්න පුළුවන්. ඒක නිසාම මම යම් කිසි විදියක පවුලේ ඥාතියෙක් ඉන්නවා නම්, පවුලේ හිතවතෙක් ඉන්නවා නම්, ඒ තැනත්තට ඒ විදිහේ ශල්‍ය කර්මයක් කරන්න යන්නේ නැහැ කියලා ඔන්න ඔය විදිහේ මතයක්, අදහසක් තියෙනවා. ඉතින් ඕකම දකින්න පුළුවන් සාමාන්‍යයෙන් දෙමව්පියන්ගේ. දෙමව්පිය මොකද කරන්නේ? අන්න දරුවෝ ප්‍රියභාවයේ වැඩි නිසාම, ප්‍රේමයේ වැඩි නිසාම මොකද කරන්නේ? මේ දරුවෝ නැවත නැවත ඒ දරුවන්ට අවශ්‍ය සැප සම්පත්, දරුවන්ට අවශ්‍ය දේවල්, දරුවන්ගේ අවශ්‍යතා සියල්ලම ගලපලා දෙන්න, ඒ විදිහට කටයුතු කරන්න වෙහෙසෙනවා. ඒ දරුවන් ඉල්ලන ඉල්ලන දේ ගෙනහලා දෙන්න වෙහෙසෙනවා. දරුවන්ට කිසිම පීඩාවක්, දුකක්, කරදරයක් නොවන විදිහට කටයුතු කරන්න වෙහෙසෙනවා. නමුත් මේ වෙහෙසීම තුලින් මොන විදිහේ දරුවෙක්ද බිහි වෙන්නේ? අවශ්‍ය අවශ්‍ය දේ දීලා හදන දරුවෙක් මොන විදිහේ මානසිකත්වයක්ද තියෙන්නේ? කිසිම දුකක් ගැටලුවක් නැතුව බිහි වෙන දරුවෙක් මොන විදිහේ මානසිකත්වයක්ද තියෙන්නේ කියලා බැලුවොත්, අන්න අර අර බබාලන්තේ බබා කෙනෙක් වගේ තමයි අවුරුදු 20ක් විතර යනකොට මේ විදිහට හැදෙන්නේ. ඉතින් අර යම් කිසි දවසක ඒ ප්‍රිය දෙමාපියෝ නැති වෙලා ගිහිල්ලා හරි එහෙම නැත්තම් ඒ යම් කිසි සමාජයට මුහුණ දෙන්න වෙච්ච දවසක මොකද වෙන්නේ? අන්න ඒ සමාජයෙන් එන පීඩාව මේ පිරිසට දරා ගන්න බැරුව යනවා. තියම් කිසි ප්‍රිය කෙනෙක් ඉඳලා වෙන් වුණොත් ඒ වෙන්වීම දරා ගන්න බැරුව යනවා. අර එන කටුක දේවල් දරා ගන්න බැරුව යනවා. ඒ රැකී රක්ෂාවක් කරන්න ඒ විදිහේ ශක්තියක්, ඒ විදිහේ වෙහෙසක් දරන්න හැකියාවක් නැති වෙලා යනවා. ඔන්න ඔය විදිහට මෙන්න මේ සමාජයකට මුහුණ දෙන්න සූදානම් නැති, සමාජයක් සමග ගැටෙන්න ශක්තියක් නැති දරුවෙක්, ප්‍රිය කෙනෙක් හදලා ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙම හැදුවාට මොකද? ඉතින් අන්න යම් කිසි විදියක දිවි නසා ගැනීමකින් වගේ තමයි කෙලවර වෙන්නේ. මේ වැලන්ටයින් ඩේ එකේ තියෙනවානේ ආදරේ සමරනවා වගේම දිවි නසා ගැනීමේ පැත්තකුත් තියෙනවා. අන්න ඒ විදිහට දිවි නසා ගැනීමකින් කෙලවර වෙන්න පුළුවන්. අර විදිහේ යම් කිසි පොඩි පීඩාවක් ආවහම ඒක දරා ගන්න බැරුව හඬමින් වැළපෙමින් එහෙම හෙදුවන්න පුළුවන්. ඒ විදිහේ මානසිකත්වයක් තියෙන කෙනෙක් තමයි අන්තිමට බිහි කරලා තියෙන්නේ. ඒ වෙනුවට අන්න පොඩ්ඩක් දුකක් කරදරයක් එන්න දෙන්න වෙනවා. ඉල්ලන හැමදේම දීලා පුරුදු කරන්න නැතුව ඉන්න වෙනවා. ඔය විදිහේ දෙයක් තියෙනවා. අර විදිහට වෛද්‍යවරයෙක් ඒ වගේ ශල්‍ය කර්මයක් කරනකොට තමුන්ගේ ප්‍රිය කෙනෙක් කෙරෙහි නොකරන හේතුව, ප්‍රිය කෙනෙක් කෙරෙහි නොයදෙන හේතුව තියෙනවා. මෙන්න මේ විදිහට දරුවෙක් හදනකොට, දරුවෙක් ලොකු මහත් කරනකොටත් අන්න අවශ්‍ය සියලුම දේ දීලා කිසිම දුකක් කරදරයක් දෙන්නේ නැතුව, තමුන්ගේ වැඩ කටයුත්තක් කරගන්න දෙන්නේ නැතුව දරුවෙක් හදලා අන්තිමට දවසක විපතකට පත් කරනවා, දුකකට පත් කරනවා, වෙහෙසකට පත් කරනවා කියලා අපිට දකින්න පුළුවන්. අන්න අර ප්‍රිය භාවය නිසා, ඒ ප්‍රේමය නිසාම තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ওই විදිහේ දෙයක් තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් අපි බැලුවොත් මෙන්න මේ ප්‍රේමය පිළිබඳ සඳහන් කරනකොට, මේ ප්‍රිය පුද්ගලය පිළිබඳ සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක මෙන්න මෙහෙම එකක් කියනවා. මොකද්ද කියන්නේ? අපි මේ උතුරු දිසාව සිසාරා බලනවා. උතුරු දිසාව සිසාරා බලනවා. බලනකොට අපිට යම්කිසි ප්‍රිය කෙනෙක්, හොඳ කෙනෙක්, හිතට අල්ලන කෙනෙක් ඉන්නවද කියලා. ඒ වගේම දකුණු දිසාව සිසාරා බලනවා. ඊළඟට නැගෙනහිර බටහිර දිසාවල් සිසාරා බලනවා. මෙන්න මේ කොයි දිසාවක් සිසාරා බැලුවත් තමුන් හා සමාන ප්‍රිය කෙනෙක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ කියලා. එතකොට කොයි දිහාව බැලුවත්, කොතන බැලුවත් අන තමුන්ට තමුන් ප්‍රියයි. ඊට එහා ගියපු ප්‍රිය කෙනෙක්, ඊට එහා ගියපු හිතවතෙක් දක්නට ලැබෙන්නේ නැහැ. ඊට එහා ගියපු ප්‍රේමයක් ඇති කෙනෙක් දක්නට ලැබෙන්නේ නැහැ. දෙවොම කිව්වහම තෝකට එකඟ වෙන්නත් තෝෙන්න පුළුවන්. මොකද්ද? අපිට හිතෙනවා, අයියෝ මම මේ ධර්මල්ලන්ට කොච්චර ආදරෙයිද, මම මේගොල්ල කෙරෙහි කොච්චර බලනවද, මගේ වෙහෙසවත් නොබලා තමයි මං මේ විදිහට වැඩ කටයුතු කරන්නේ කියලා කියනවා. ඒ විදිහට අදහසක් දක්වනවා. නමුත් අන්න පොඩ්ඩක් අපි විමසලා බැලුවොත් යම් කිසි කරදරයක් වෙච්ච වෙලාවක නොයි මරණ ගෙදරකට වගේ ගිහිල්ලා එයා අඬන විලාපෙට පොඩ්ඩක් ඇහුම් කන් දීගෙන ඉඳියොත් අනේ බලන්නකෝ මට ආරක්ෂාව සලසපු මට යහපත සලසපු කෙනා නැති වෙලා ගියානේ දැන් කොහොමද ඉතින් මං මේ විදිහට යහපත සලස ගන්නේ කියලා අන්න මට කවුද මේ විදිහට ආරක්ෂාව සලසන්නේ කියලා හඬනවා අලපිනවා දකින්න පුළුවන් මොකද වෙන්නේ අන්න අර හැඬීම පිටිපස්සෙන් අන්න යම් කිසි ඇත්ත කතාව කියවෙනවා ඇත්ත කතාව කියවෙනවා මේ විදිහට වෙන් වෙලා ගියාම මම කොහොමද ජීවත් වෙන්නේ මට කොහොමද පහසු සලසන්නේ මට කොහොමද යහපත බලන්නේ කියලා කියවෙනවා ඉතින් ඔහොම ඔහොම අඬ ඉන්නවා අන්න බැලුවම තේරෙනවා මොකද්ද අන්න තමුන්ට වැඩිය ප්‍රිය කෙනෙක් නැහැ ඔය දරුවොත් ලොකු මහත් කරලා හොඳට ඉගෙනගෙන ඊට පස්සේ ඒවා සැරසිලි විදිහට පළඳගෙන ගමනේ යෙදෙන්න තමයි අපේ කැමැත්ත තියෙන්නේ මෙන්න මගේ දරුවා මෙන්න මගේ දරුවාගේ තත්ත්වය මෙන්න මේ විදිහට දියුණු වෙලා මේ විදිහට අධ්‍යාපන කටයුතු ලං කරගෙන තියෙනවා ඉතින් වැරදිලාවත් එකෙක් ගිහිල්ලා පැවිදි වුණොත් එහෙම දරුවෙක් ඉඳියේ නැහැ ඒක තාම එහෙම පැවිදිලා නැහැ කියන තරමට වුණත් යන්න පුළුවන් මොකද හේතුව අන්න අර තමන්ගේ නම්බුනාම වෙනුවට අන්න වෙනස් මගක් ගත්තා වෙනස් දිහාවකට ගියා ඉතින් අර සමාජයෙන් ලැබෙන නම්බුනාම සැරසිලි ආභරණ විදිහට තමයි අපි මේ ප්‍රිය කට්ටිය එකතු කරගෙන ඉන්නේ. එහෙම නැති වුණත් තමුන්ට අර විදිහට යහපත සලසන්න, යහපත ළඟා කරගන්න, තමුන්ගේ ජීවිතේ පහසුව සලසා ගන්න තමයි මේ ප්‍රිය කට්ටිය එකතු කරගෙන ඉන්නේ. ඉතින් එහෙම ගත්තොත් අන්තිමට මොකද වෙන්නේ? තමුන්ට වැඩිය ප්‍රිය කෙනෙක් හොයා ගන්න හැකියාවක් නැහැ. කොයි දිසාව සිසාරා බැලුවත් ඔන්න ප්‍රියම කෙනා ඉන්නේ තමුන්ම ළඟ. තමුන්ම ළඟ. ඉතින් අපි එහෙනම් හිතමු දැන් මෙහෙම ප්‍රියම කෙනා තමුන් නම් තමුන්ට වැඩිය ප්‍රිය කෙනෙක් වෙන නැත්නම් එහෙනම් මුලින්ම යහපත සලසන්න ඕනි කා වෙනුවෙන්ද? මුලින්ම යහපත සලසන්න ඕනි කා සඳහාද කියලා පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. තමුන් සඳහා යහපතක්, තමුන් සඳහා සහනයක් පළවෙනියට සලස ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. අපි ඉතින් හිතනවා එහෙම කිව්වහම මම අනිත් පිරිස ගැන හිතන්නේ නැති වෙනවනි කියලා මම අනිත් කට්ටිය ගැන පහසුවක් සලසන්නේ නැති වෙනවනි කියලා. නමුත් ඇත්තටම අන්න තමුන්ගේ ජීවිතේ පහසුවක් සලසගත්තොත් තමුන්ගේ යහපත සලසගත්තොත් මෙන්න මේ වැඩිම ප්‍රේම කරන එක්කෙනාට යහපත සලසුවොත් අන්න ඒකම හේතු වෙනවා මොකක් සඳහාද? වටපිටාවේ ඉන්න කට්ටියටත් යහපත සලසෙන්න. අපි මෙහෙම හිතමු දැන් ගිලෙන මිනිස්සෙක් ඉන්නවා. තව කෙනෙකුත් එතන මෙහා පැත්තේ ගිලෙනවා. දෙදෙනාම ගිලෙනකොට එකිනෙකෙකුට ඒක බේරගන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට පළවෙනියා ගොඩ ගියොත් අන්න ඒ තැනත්තා ගොඩට ගියොත් අන්න දෙවනුව අර ගිලෙන තැනත්තා ගැන බලන්න පුළුවන්. ඊළඟට සාමාන්‍ය ගුවන් ගමනක යෙදෙනකොට මොකද සඳහන් කරන්නේ? අර ඔක්සිජන් මාස්ක් එකක් හදිසි අනතුරක් මතුවලා වැටුණොත් මොකද කරන්නේ? අන්න තමුන්ගේ ප්‍රිය කට්ටියට පළඳවන්න කලින් තමුන් ඉස්සෙල්ලා පළඳගෙන ඉන්න. තමුන් ඉස්සෙල්ලා මේ මාස්ක් එක දාගෙන ඉන්න. ඊට පස්සේ අනිත් කට්ටියගේ යහපත සලසන්න පුළුවන්. නැති වුණොත් දෙදෙනාම අමාරුවේ වැටෙනවා කියලා ඒගොල්ලොත් කියනවා. ඉතින් ඔන විදිහට බැලුවොත් අනේ ඉස්සෙල්ලා අපිට යහපත සලස ගන්න පුළුවන්. තම තමුන්ට යහපත සලස ගන්න පුළුවන් නම් තම තමුන්ගේ පහසුව හදා ගන්න පුළුවන් නම් අනේ එතනින් පස්සේ පුළුවනි, එතනින් එහාට පුළුවනි වටපිටාවේ ඉන්න කට්ටියට යහපත පහසුව සලසන්න. ඒගොල්ලන්ගේ යහපත බලන්න. ඉතින් ඔයක තමයි අපිට යම් කිසි විදියක ගෙන හර දක්වන්න පුළුවන්. මොකද්ද? අන්න කයින්ඩ්ෆුල්නස් අතරයි මයින්ඩ්ෆුල්නස් අතරයි වෙනස. වටපිටාවේ ඉන්න කට්ටියගේ යහපත සලසන වෙනවනේ තමුන්ගේ යහපත සලස ගන්නවා. තමුන්ගේ පහසුව සලස ගන්නවා. ඒ පහසුව සලස ගැනීම තුලින්ම අර අමාරුවෙන් හිතලා හිතලා කට්ටියට යහපත සලසන්න ගියාට වැඩිය යහපතක් වටපිටාවේ කට්ටියට වෙනවා. තමන් ආශ්‍රය කරන පිරිසට වෙනවා. ඊට වැඩි ලොකු ආදර්ශයක් තමන් ඉදිරියෙන් ගෙනහැර දැක්වුවා වෙනවා. ඉතින් ඒ විදිහේ දෙයක් තියෙනවා. ඒ විදිහ උත්සාහයක් තියෙනවා. ඉතින් එහෙම උත්සාහයක් දරන පිරිසක් කියලා අපිට හිතෙනවා ගොඩක් වෙලාවට මේ එකතු වෙලා ඉන්නේ. මොකද්ද? අන්න තමන්ගේ යහපත ඉදිරියෙන් තියාගෙන තමන්ගේ යහපත සලස ගන්න දරන උත්සාහයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ උනත් අර පස්වග මහණුන් එක්ක අවුරුදු 6ක් තිස්සේ අර විදිහට වෙහෙස දරුවාට මොකද කවදාවත් බණ කියන්න ගියේ නැහැ. මොකද තමුන් දන්නේ නැති බණක් කියලා හරියන්නේ නැති නිසා. තමුන් මේ විදිහේ ප්‍රතිපදාවක් ලං කරගන්නේ නැතුව, මේ විදිහේ යම්කිසි සත්‍යයක් ලං කරගන්නේ නැතුව අනිත් කට්ටියට කියලා තේරුමක් නැති නිසා නිශ්ශබ්ද විඳියා. පස්සේ දවසක අන්න බුදු වෙලා ආව දවසේ මේ කට්ටිය මොකද කරේ? ප්‍රතික්ෂේප කරානේ. කිව්වානේ අච්චර අර අමාරුවෙන් කළා ලබා ගන්න බැරි වුණු බුද්ධත්වය ওই විදිහට කොහොමද කාලා බීලා ලබන්නේ කියලා. එහෙම කිව්වා මොකද්ද කිව්වේ? මහණෙනි මම උඹලට එදත් ওই විදිහට බණ කියන්න හැදුවද? කියලා ඇහුවා. එතකොට ඔන්න කල්පනා වුණා ඉස්සර නම් ඇත්තටම බණ කියන්නේ හදුවේ නෑ තමයි. අච්චර අවුරුදු ගණනාවක් එකට ඉඳන් මුකුත් බණක් කිව්වේ නෑ. අනะ අද නම් බණ කියන්න උත්සාහයක් දරනවා. අද නම් බණ කියන්න අහනවා කියලා අන්නේ එතනින් එහාට තමයි කන නැමුවේ බණ අහන්න. ඒකට කලින් ඒ විදිහේ සූදානමක් තියුනේ නැහැ. මොකක් නිසාද? අන්න අර තමුන් යහපත සලසගෙන මෙතනින් එහාට තමයි අනිත් කට්ටියට යහපත සලසන්න පුළුවන් කියන අදහස මතුවලා ආවා. ඉතින් එහෙම අදහසක් ආවොත්, එහෙම මතුවීමක් ආවොත් ඔන්නේ කාර්ය බහුල ජීවිත, ඔය දරුපාවුල්, ඊට පස්සේ ඔය ඔක්කොම රැකී රක්ෂා අතරේ තමුන්ට යම්කිසි වෙහෙසක් දරන්න වෙනවා. ඉතින් මේ විදිහේ වෙහෙසක් කල්දාම දාම ඉන්නේ කොහොම මොනවා කී කීද? අන්න අර වටපිටාව ඉන්න ගණ කට්ටිය ගැන කී කිය. එහෙම නැත්නම් රැකී රක්ෂා ගැන කී කිය. මගේ දරුවෝ තාම ලොකු වෙලා නැහැ. එහෙම නැත්නම් මගේ රැකී රක්ෂාවේ බොහොම වැඩ කටයුතු. මම ගෙයක් හදනවා. ඔන්න ඔවා කී කී ඉතින් කල්දාම දාම ඉන්නවා. අර කරන්න තියෙන මොහොතේ කරන්නේ නැතුව කල්දාම දාම ඉන්නවා. මේ වටපිටාවේ තමුන්ට වැඩිය ප්‍රියභාවය, එහෙම නැත්නම් ප්‍රේමය අඩු කට්ටිය දිහා බලාගෙන ඊට වැඩිය ප්‍රේමවන්තයි. ඊට වැඩිය ප්‍රේමයක් තියෙන කෙනෙක්ව අමතක කරලා තියෙනවා. එයාට අවස්ථාවක් නොදීලා තියෙනවා. අන්න කවුරු වෙනුවෙන්ද? තමන් වෙනුවෙන් අවස්ථාවක් දීලා නැහැ. ඉතින් අපිට හිතෙන්නේ අර දරුපවුල්වල රැකී රක්ෂා කටයුතුවල ඒ වගේ කීම් පැහැර හැරියා වගේ. නමුත් අන්න යම් කිසි සුළු වේලාවක් හරි අරගෙන මේ විදිහේ උත්සාහයක් දරන්න පුළුවන් නම් අන්න ඒකම හේතු වෙනවා ඒ වටපිටාවේ තියෙන දේවල් වලටත් පැහැදිලි භාවයක් එන්න, පහසුවක් එන්න. රැකී රක්ෂාව වුණත් හොඳට කරගන්න හේතු වෙනවා මොකද්ද? මෙන්න මේ හිතේ තියෙන පැහැදිලි භාවයක්. දරු මල්ලන්ගේ වුණත් ප්‍රශ්න වලට නිවැරදිව ප්‍රතිචාර දක්වන්න, සුදුසු විදිහට ප්‍රතිචාර දක්වන්න හේතු වෙනවා මෙන්න මේ හිතේ තියෙන පැහැදිලි ස්වභාවයක්. අන්න ඒ විදිහේ ස්වභාවයක් දිනු කරගන්න තමයි අපි මේ සතිමත් බව වගේ දෙයක් හුරු පුරුදු කරන්නේ. සතිමත් බව වගේ දෙයක් ලං කරගන්නේ. අන්න වටපිටාවේ ඒ ඉන්න කට්ටියටත් පහසුවක් ළඟා වෙලා එනවා. මොකක් නිසාද? මෙන්න මේ තැනත්තාගේ හිතේ තියෙන යම් කිසි ප්‍රසන්න පහසුකාරී හැඟීමක් නිසා. ඉතින් ඒ විදිහට පුරුදු කරාට, ඒ විදිහට හුරු කරාට අන්න ඒ විදිහේ වැඩකට බැස ගන්න පුළුවන් වුණත් බැස්සත් ඉතින් ඔය අමාරුවම තියෙනවා. අර තමුන් කෙරෙහි තියෙන බැඳීමම ඉදිරිපත් වෙනවා මේක මග අර යන්න. නොයෙකුත් හේතුකාරණ ඉදිරිපත් වෙනවා මේක නොකර ඉන්න. දිනපතා පැයක් වගේ වේලාවක්වත් වැය නොකර ඉන්න හේතුකාරණ ගොඩාක් අපිට ඉදිරිපත් වෙනවා. මගේ කයේ අමාරු කියනවා, මට වාඩි වෙලා ඉන්න බෑ කියනවා, මගේ කොන්දේ වේදනාවක් තියෙනවා කියනවා, මට හරියට නිදිමතයි කියනවා, මගේ හිත හරියට ඇවිස්සිලා කියනවා, මට නොයෙකුත් වැඩ රාජකාරි මතක් වෙනවා කියනවා. ඔය ඔක්කොම බොහොම හුරු පුරුදු අහලා පුරුදු වචන තමයි තියෙන්නේ. මොකක් නිසාද? අන්න අර තමුන්ගේ තියෙන බැඳීම නිසා, තමුන්ටම තියෙන ප්‍රේමය නිසා. ඉතින් මොකද කරන්නේ මේ තැනත්තා? අන්න මග ඇරලා හිමීට ඒ වර්තමාන මොහොත ඉක්මලා ගිහිල්ලා එක්ක කම්පියුටරයක් ඉස්සරහා, එහෙම නැත්නම් ටීවී එකක් ඉස්සරහා, එහෙම නැත්නම් පිරිසක් අතරේ ගිහිල්ලා වාඩි වෙනවා. අන්න තමුන්ගේ තියෙන බැඳීම මේ ක්‍රියාවලියට හරස් වෙනවා. ඒ ප්‍රේමය මේ ක්‍රියාවලියට හරස් වෙනවා. ඊළඟට වැරදිලාවත් සිහියෙන් පොඩ්ඩක් බලාගෙන ඉන්නකොට ඒ දැනෙන හුස්ම පොඩ්ඩක් එහෙම වෙලා ගියොත්, වෙනස් වෙලා ගියොත් අන්න මොකද වෙන්නේ? මගේ හුස්ම නැති වුණා, ජීවිතේ ඉවරයි කියලා වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඇස් සැරලා බලනවා, නැවතත් හුස්ම වැටෙනවා. අම්මෝ යන්තම් යන්තම් මරණේ ගාවට ගිහිල්ලා හැරිලා වගේ කියලා තමයි දැනෙන්නේ. අන්න මොකද්ද? තමුන් කෙරෙහි තියුණු ප්‍රේමය, තමුන් කෙරෙහි තියුණු ආසාව, තමුන් කෙරෙහි තියුණු බැඳීම මේ ප්‍රතිපදාව වඩාගෙන යනකොට ඉදිරිපත් වෙලා එනවා, හරස් වෙලා එනවා. අනේ ඒවා නැවත නැවත අපිට දක්නට පුළුවන් නම් අපේ හික්මීම ටිකෙන් ටික ඇති කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මා ගැන තියෙන ඇල්මම, මා ගැන තියෙන ප්‍රේමයම කොයි විදිහට මට මේ ප්‍රතිපදාවට හරස් වෙන්නේ කියලා දක්නට පුළුවන්. ඊළඟට අපි හිතමු ඔන්න යම් කිසි වෙලාවක මේ කකුලක කොන්දක වේදනාවක් මතුවෙලා එනවා. ඉතින් ඒ වේදනාව දරාගෙන ඉන්නවට වෙනුවට අපි මොකද කරන්නේ? වහාම ඉරියව් වෙනස් කළා, නැවතත් කයේ පහසුව හදාගන්න උත්සාහ කරනවා. ඒ වේදනාවෙන් අත් මිදෙන්න උත්සාහ කරනවා. මොකද ඒකට හරස් වුණේ අන්න මේ මගේ කකුල රිදෙනවා, මගේ කොන්ද රිදෙනවා කියලා අර තමුන් කෙරෙහි තියෙන වැඳීම, තමුන් කෙරෙහි තියෙන ප්‍රේමය ඒකටම හරස් වුණා. ඒකට එරෙහි වුණා. අනේ විදිහට මේ ප්‍රතිපදාවට එරෙහි වුණා. නමුත් ඉඳලා බැලුවොත් ওই වේදනාවෙන් කකුලක් රිදිලා කොන්දක් රිදිලා මැරිච්ච කෙනෙක් එහෙම හොයා ගන්න හම්බුෙන්නේ නැහැ. ওই විදිහට සිහිය පිටවන්න ගිහිල්ලා මැරිච්ච කෙනෙක් හොයා ගන්න හම්බුෙන්නේ නැහැ. මට නම් දක්නට ලැබිලා නැහැ තාම කවුරුත් එහෙම මැරිච්ච කෙනෙක්. සතිමත් වෙන්න ගිහිල්ලා මැරිච්ච කෙනෙක් හම්බෙලා නැහැ. වේදනාවක් ওই කකුලක් කැඩෙනා වගේ වේදනාවක් ආවට ඒක නිසා මැරිච්ච කෙනෙක් තාම හම්බෙලා නැහැ. ඉතින් පස්සේ හම්බුෙද්ද නැහැ. ඉතින් ওই විදිහේ දෙයක් අපිට අත්දකින්න පුළුවන්. නමුත් මෙන්න මේ ඉරියව් වෙනස් කරන්නේ නැතුව ඉන්දියොත් අන්න එතනම එහා පැත්තේ නිවනේ සලකුණු තියනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මෙන්න මේ නිවන අපිට හොයාගන්න බැරි මෙන්න මේ ඉරියව් වෙනස් කරන නිසා කියලා සඳහන් කරනවා. ඉරියව් වෙනස් නොකර ඉඳියොත් අන්නේ වේදනාව වැඩි වෙලා වැඩි වෙලා ගිහිල්ලා මේ වේදනාවත් එක්ක මේ හිතේ තියෙන විලාපේ, හිතේ තියෙන හැඬීම අපිට අත්දකින්න පුළුවන්. මෙන්න මේ මට මොකක් හරි වෙයි කියන වෙහෙසක් කොහොම විදිහටද නැగిලා නැగిලා එන්නේ කියලා අත්දකින්න පුළුවන්. එහෙම වැඩි වෙලා වැඩි වෙලා ගිහිල්ලා යම් කිසි උපරිමයකට ඇවිල්ලා ඒක පාට අර ගින්නකට වතුර ගැහුවා වගේ මෙන්න මේ වේදනාව සම්පූර්ණයෙන් නිවිලා ගිහි යන ස්වභාවයක් අපිට අත්දකින්න පුළුවන්. නැත්තරම නැති වෙලා යන ස්වභාවයක් අපිට අත්දකින්න පුළුවන්. ඉතින් එතකොට මොකක්ද උනේ කියලා අන්න ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් කෙනෙක් හිතනවා අන්න මම වේදනාව ජයගත්තා කියලා. නමුත් ඔන්න පළවෙනි වටේ විතරයි. පළවෙනි වටේ විතරයි. අර මීටර් 5000 වගේ දුවනකොට වට කීයක් දුවන්න තියෙනවද ඔක වටේට? අන්න පළවෙනි වටේ දුවලා මේ තැනත් නැවතිලා කියනවා. හරි. අද නම් මම ජයගත්තා. මම වේදනාව ජයගත්තා කියලා තමයි හිතෙන්නේ. නමුත් තව ටිකක් දුවලා බැලුවොත් මෙන්න තව වටයක් තියෙනවා. තව වටයක් තියෙනවා කියලා බෝඩ් එකක් කෙනෙක් අල්ලගෙන ඉන්නවා. අර මැරතන් එකක් දුවනකොට වගේ. ඉතින් දෙවැනි වටෙත් වැඩි වෙලා යන්න තුම එනවා. අර විදියට පොඩ්ඩක් බලාගෙන ඉඳියොත් ඔන්න නැවතත් වේදනාව නැగిලා එනවා. නැවතත් පිලිසි 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 ගිහිල්ලා යම් කිසි වෙලාවක නිවිලා යනවා. ඔන්න ඔහොම චක්‍ර ගණනාවක් කැරකෙනවා කියලා අත් දකින්න පුළුවන්. මේ චක්‍රවල කාලපරතරේ ටිකෙන් ටික අඩු වෙනවා කියලා අත් දකින්න පුළුවන්. අන තමුන් කෙරෙහි තියෙන ආසාව ටිකෙන් ටික මැඩපවත්වනවා. ඉතින් ඔහොම ඔහොම ඉඳලා 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 යම් කිසි දවසක වේදනාවට නිර්භීතව මුහුණ දුන්න අවස්ථාවක, යම් කිසි දවසක වැඩි වැඩියෙන් මුහුණ දුන්න අවස්ථාවක අන්න තමුන්ට යම් කිසි මරණයක සේයාවක්, මරණයක ස්වරූපයක්, අර ගහලයක් පිටිපස්සෙන් ඉඳගෙන කඩුවක් අමෝරගෙන ඉන්නවනම් ඒ ඉන්නකොට කොයි විදිහටද අපේ හිත පෙරලෙන්නේ කියන ආකාරයේ යම් කිසි පමණකට අත්දකින්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් අපි හිතමු මරණ මොහොතේදී මේ ටික ඔක්කොම අතහැරලා දැන් මගේ ජීවිතේ කෙලවර වෙනවා කියන ස්වභාවේ කොයි විදිහට නම් හිතේ මතු වෙනවාද කියලා, කොයි විදිහේ වෙහසක් හිත ඇතුලේ මතු වෙනවාද කියලා අත් දකින්න පුළුවන් වෙයි. ওই විදිහට නැවත නැවත මේ වේදනාවට නිර්භීතව මුහුණ දෙනකොට. ඉතින් යම් කිසි වෙලාවක අපි දැක්කොත් අන්න මෙන්න මේ මරණ මොහොතේ මොන විදිහේ වෙහසක් පීඩාවක් මතු වෙලා එනවද, මරණ මොහොතේදී මේ කය කොහොම විදිහට ක්‍රියා කරනවද, මරණ මොහොතේදී මේ හිත කොයි විදිහේ වැළපීමක් නගනවද කියලා දැක්කොත් අන්න එතනම එහා පැත්තේ අමෘතය තියෙනවා. අර මරණය හරහා ගිහිල්ලා අමෘතය ලං කරගත්තා වෙනවා. ඉතින් එවැනි වූ පරීක්ෂණයක් කරන්න එකපාරට බෑ. අර තමුන්ගේ තියෙන ඒ බැඳීම ටිකෙන් ටික ටිකෙන් ටික හලමින් යන ගමනක් තමයි තියෙන්නේ. ටිකෙන් ටික වේදනාවට මුහුණ දෙමින් යන ගමනක් තමයි තියෙන්නේ. ටිකෙන් ටික මේ එන නොයෙකුත් හිතුවිලි එන්නේ ඔක්කොම මේ අපිට තියෙන ප්‍රේමය නිසා, මා කෙරෙහි තියෙන ප්‍රේමය නිසා, මා කෙරෙහි තියෙන බැඳීම නිසා කියලා ටිකෙන් ටික අත්දැක්කොත් අන්නේ තැනත්තට යම් කිසි දවසක මෙන්න මේ විදිහට මරණය හරහා ගිහිල්ලා අමෘතය ලං කරගන්න ශක්තියක් දිනු වෙලා එනවා. අන්නේ අමෘතයක් ලං කරගෙන තියෙන්නේ කොයි වෙලාවෙද? එතකොට මරණ මොහොත වෙනකන් ඉඳලා නැහැ. ඒ වෙනුවට අන්න මේ ජීවිත කාලය ඇතුළම මේ ශක්තිය තියෙන වෙලාවෙම ලං කරගෙන තියෙනවා. ඒ විදිහේ දෙයක් උනන්දුවක් තමන් තුළ ඇති කරගෙන තියෙනවා. අන්න ඒ විදිහේ උනන්දුවක් ඇති කර ගැනීම සඳහා, ඒ විදිහේ අමෘතයක් තමන් කෙරෙහි ලං කර ගැනීම සඳහා, අන්න ඒ වගේ අමෘතයක් තුළින් වටපිටාව ඉන්න කට්ටියටත් පහසුවක් ළඟා කර දීම සඳහා මෙන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසන වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. මං හිතන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම අර්ථවත් ධර්ම දේශනාවක් සිද්ධ කර අද දවසේ විශේෂයෙන්ම අද දවස මේ වැලන්ටයින් ඩේ කියන දවස අපි දන්නේ නැති එකේ ඉතිහාසයක් ඇත්තටම සඳහන් කරලා, ඒ වගේම විශාඛාවගේ මිනිබිරියගේ මිය යාම සම්බන්ධයෙන් ඒ අවස්ථාව සම්බන්ධ කරලා දුකක් සහ බියක් එනවනම් එහෙම එන්නේ ප්‍රේමේ නිසා පමණයි කියන එක බොහොම හොඳට තහවුරු කරා ස්වාමින් වහන්සේ. වගේම මේ මේ ලෝකෙ කොයි දිශාව දිහා බැලුවත් අපිට වඩාම ප්‍රිය වෙන්නේ අපි පමණක් බවත්, ඒ නිසාම අපි අපිට යහපත සලසා ගැනීම තුළින් තමයි අපි අවටින් අයට යහපත සලසන්න පුළුවන් කියන එකත් ගෞරවනීය ස්වාමින් වහන්සේ පැහැදිලි කරා. ඒ වගේ මේ අපිට අපි ගැන තියෙන ප්‍රේමය කොහොමද අපේ මේ ප්‍රතිපදාවට විරුද්ධ වෙන්නේ කියන එක දැනගෙන ඒ ආකාරයෙන් කොහොමද අපි මේ ප්‍රතිපදාව එහෙම තියෙද්දිත් කොහොමද මේ ප්‍රතිපදාවේ ඉදිරියට ගිහිල්ලා මරණීය ජයග්‍රහණය කරන්නේ කියන කාරණය මං හිතන්නේ හැම දෙනාටම පැහැදිලි වෙන්න ඇති. ඒක නිසා දැන් අපි සුතානුග්‍රහයෙන් පස්සේ කට්ටිය දැනට ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නවලට යන්න කලින් සත්‍යමත් බව පුහුණු කිරීමේ උපදේශ පත්‍රිකාවක් ගන්න ස්වාමින් වහන්සේගේ උපදෙස් මත අපි සකස් කරලා තියෙනවා. ඉතින් දක් විදිහට මේ වැඩසටහන් සම්බන්ධ වෙන අයට ඒ පත්‍රිකාව මම ෂෙයා කරන්නම්. එතකොට සම්බන්ධයෙන් වැඩි අදහසක් ගන්න පුළුවන්. ඇත්තටම මේ සත්‍යමත් බව කියන එක මේ මහා ලොකු අමාරු දෙයක් නෙවෙයි. මම හැමදාමත් කියන්නේ අපේ අවුරුදු 7ට වැඩි ඇවිදින්න ඉඳ ගන්න පුළුවන් ඕන කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. මේ මං හිතනවා මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක්ට මෙහෙම ඇවිදින්න සහ ඉඳ ගන්න පුළුවන් අය වෙන්න ඕනේ. ඉතින් මේ අපිට තියෙන ඇත්තට මේකට අවශ්‍ය මේ හැකි සංඥාව ඇති කරගෙන දවසට පොඩි වෙලාවක් මේ වෙනුවෙන් මෙන් කර ගැනීම විතරයි කරන්න තියෙන මේකේ ප්‍රයෝජනයක් දකින කෙනෙක්. ඒක නිසා හැම දෙනාටම ආරාධනා කරනවා මම මේ සුතානුග්‍රහයට සම්බන්ධ වෙනවා වගේම හැමදාම ධර්ම දේශනාවට සම්බන්ධ වෙනවා වගේම දිනපතා පොඩි වෙලාවක් හරි වෙන් කරගෙන මේ සතිමත් සක්මනක් සහ සතිමත් ඉඳ ගැනීමක් කරන්න උත්සාහ කරන්න කියලා. ඊට අදාළ තොරතුරු ටික මම කියන්නම්. දැන් පේනවා ඇති ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ සූම් එකේ සම්බන්ධ වෙලා ඉන්න අයට සහ මික්සෙල්ආර් එකේ සම්බන්ධ වෙලා ඉන්න අයටත් මම ඒ කරුණු ටික සඳහන් කරලා තියෙනවා. චැට් සෙක්ෂන් එකේ බලා ගන්න පුළුවන් ඕන කෙනෙක්ට. පළවෙනි කාරණේ තමයි සතිමත් බව වැඩිමිට අවශ්‍ය වෙන මූලික උපදෙස්. නිසන් වනේ සම්පාදනය කළ තියෙන මූලික උපදෙස් සඳහන් වීඩියෝ දෙකක ලින්ක්ස් මම දාලා තියෙනවා. ඒ වීඩියෝස් බලන්න සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන්. ඊට පස්සේ මේ වීඩියෝස් වල සඳහන් වෙන මූලික උපදෙස් ඔළුවට අරගෙන දිනපතාම පුළුවන් වෙලාවක් විනාඩි 15ක් 20ක් වගේ පුළුවන් වෙලාවක් හැමදාම මේ සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම කරන්න උත්සාහ කරන්නේ. එහෙම කරලා පැය දෙකක් විතර වගේ, කියන්නේ දවසට විනාඩි 20ක් 15ක් වගේ කරොත් එහෙම දවස් 6ක් විතර යනකොට, දවස් 6ක් 7ක් යනකොට පැය දෙකක් සම්පූර්ණ කරගන්න පුළුවන් මේ යොන්න කෙනෙක්ට. එහෙම සම්පූර්ණ වුණාට පස්සේ ඒ අත්දැකීම් ලියන්න. මේ සතිමත් ඇවිදීම කොහොමද දැනුනේ, සතිමත් ඉඳ ගැනීම කොහොමද දැනුනේ කියන එක දැනිච්ච විදිහට ඔගොල්ලන්ගේ අත්දැකීම් ලියන්න. එහෙම ලියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඒ අදාළ Google Forum එක සහ ඊමේල් ලිපිනියත් මම සඳහන් කරලා තියෙනවා මික්සෙලාර් එකේ සහ Zoom එකේ. දැන් ඔයගොල්ලන්ට පේනවා තිය ස්ක්‍රීන් එකේ තියෙනවා එක. ඒ ෆෝරමේස හෝ ඊමේල් එක හරහා අපිට යොමු කරන්න. ඊට පස්සේ හැමදාම ඒ ඉදිරිපත් කළා ඊට පස්සේ දිගටම මේක කරගෙන යන්න කියලා හැමදාටම මතක් කරනවා. මොකද මේක එක දවසකින් දෙකකින් යන ගමනක් නෙවෙයි. මේක දිනපතා ලයිෆ් ස්ටයිල් එකේ එක කොටසක් විදිහට දිගටම පුහුණු කර යුතු දෙයක් කියලා මම අපි විශ්වාස කරන්නේ. ඒක නිසා එහෙම කරන ගමන් මේ හැම ඉරිදාම අපි මේ වෙලාවට මේ කරන වැඩසටහන සම්බන්ධ වෙන්නේ. එතකොට තව වැඩිදුර කරුණු හැමදාම ස්වාමින් ගෞරවනීය ස්වාමින් වහන්සේලා අපිට ඉදිරිපත් කරනවා. ඒවත් අපේ මේ ජීවිතය එකතු කර ගමින් ගන්න ගමන් අර ඉදිරිපත් කරපු වාර්තා ස්වාමින් වහන්සේලාට ඉදිරිපත් කරලා අපි ඒවට සුදුසු විදිය පිළිතුරු ලබාගෙන ඉදිරියට කොහොමද මේ භාවනාව කරගෙන යන්නේ කියන එක ගැන උපදෙස් ලබා ගන්න පුළුවන් ඔය හැම දෙනාටම. ඉතින් මං හිතනවා හැම දෙනාටම මම ඉදිරිපත් කරපු කාරණා පැහැදිලි වෙන්නේ නැති කියලා. එහම පැහැදිලි තැනක් තියෙනවා නම් කෙනෙක්ට වැඩසටහන අවසානයේදී අපිට පොඩි අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් ඒ කරුණු කාරණා පැහැදිලි කරගන්න. දැන් අපි දැනට ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න මම බන්දුල සොයිස මහත්මයාට ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් අපි වැඩසටහන ආරම්භ කරමු කියලා. ලිඛිත ප්‍රශ්න අවසානයේ තව වෙලාව ඉඩකඩ තිබුණොත් එහෙම ඕනම කෙනෙක්ට Zoom අත උස්සලා අපිට දැනුම් දෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් බන්දුල සොයිස මහත්මයාට මම ආරාධනා කරනවා දැනට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද දින වාර්තා දෙකක් දැනට ලැබිලා තිනවා. මට පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමට අවසරයි.
දැන් මේ අපේ මේ සාගර හාමුදුරුවොත් අද සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට මේ අපි එහෙම වුණොත් දැන් ධර්ම දේශනාව ගැන එහෙමකුත් ප්‍රශ්නයක් නැත්නම් මම සාගර හාමුදුරුවන්ට දාන්න කැමතියි.
ධර්ම දේශනාව සම්බන්ධයෙන් නෙමෙයි.
හරි, එහෙනම් අපි මේ සාගර හාමුදුරන්ට අවස්ථාව ලබා දෙමු.
අවසරයි ස්වාමින් වහන්ස, පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමට බොන්සේගේ අවසර
ඉදිරිපත් කරන්න. හරි,
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. ඉදිනෙදා ජීවිතයේ සතිමත් වීම පිළිබඳ අත්දැකීම් මෙලෙස ඉදිරිපත් කරමි. පාසල නැවත ආරම්භයත් සමග රැකියාවට යාමට සිදුවීම නිසා පරයන්ක භාවනාවට තිබූ කාලය අඩු වී ඇත. බොහෝ විට සතියේ දිනවල පරයන්කේදීමට ගත් උත්සාහයන් අසාර්ථක වේ. එහෙයින් ඉදිනදා ජීවිතයේ සතිමත් බව වැඩි කර ගැනීමට උත්සාහ විමි. උදෑසන අවදි වූ මොහොතේම අද දින සතිය දිනු කළ යුතු බවට හැඟීමක් ඇති වේ. බොහෝ විට දෙයක් ආරම්භ කිරීමේදී සහ අවසන් කිරීමේදී සිහිය පැවතුණත් එය අතරතුර ප්‍රපංච ඇති වේ. ප්‍රපංච ඇති බවට සතිය ඇත. මෙසේ සතිය පැවැත්වීමේදී වැටහුණු දෙයක් නම් ප්‍රපංච ඇති විට ජීවත් වීම හෝ මම යනු සිහිනයක් බවයි. ජීවත් වීම පවතින්නේ සතිය පවතින මොහොතක පමණක් බවයි. තවද යම් කාර්යයකට සිහිය පවත්වා අවසානයේ විමසුවොත් මොහොතින් මොහොත අවසන් වන අතපය සෙලවී ස්පර්ශ දැනී නොදිනී යම් හැරෙන විට එහි යමක් කළ බවක් නැති බවයි. ඒ තුළ මමගේ ජීවත්වීමක් නොතිබිනි. තවද ජීවිතය ඇතැම් දේ කෙරෙහි වූ බය ජය ගැනීමටත් අමනාප කනස්සලු වලදී නොසිලී සිටීමටත් මෙම සතුටුමත් වීම මට මහත් ප්‍රයෝජනවත් විය. පරයන්ක භාවනාව, ආනාපාන සතිය. මම හුස්ම දෙස අවධානය යොමු කර භාවනාව ආරම්භ කළෙමි. සුළු මොහොතකින් බාහිර ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගැනීම බොහෝ අඩු වී යයි. මනස පමණක් ක්‍රියාත්මක වන බව දැනේ. මේ නොදිනී යාම නිසා භාවනාවෙන් අවදි වන්නේ භාවනා නොකෙලෙකු ලෙසයි. මෙම තත්ත්වය නිසා සිත සතියේ ග්‍රහණයෙන් මිදෙන බව හැඟේ. මෙය භාවනාව සාර්ථක වීමට බාධාවත්ද මා කෙරෙහි අනුකම්පාවෙන් වටහා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. වාර්තාවේ අවසානයේ ස්වාමීන් වහන්ස.
ඔව්, ඒකෙදී තියෙන පොඩි ගැටලුවක් තමයි අර භාවනා කියන වචනේ පාවිච්චි කිරීම ඒ අර්ථකථනයේ පොඩි පැටලිලි ස්වභාවයක් තියෙනවා කියලා තමයි පෙනෙන්නේ. කියන්නේ ඒ භාවනා කියන වචනේ වෙනුවට සතිය කියන වචනේ දාගත්තා නම් ওই වார்த்தාව එහෙම්මම ලිව්වා නම් ඒ පුද්ගලයාටම තේරෙයි ඇත්තටම භාවනාව කියලා අපි හිතන් ඉන්නේ ඉඳගෙන කරන එක තමයි අපේ ඔළුවට ගිහින් තියෙන කන්සෙප්ට් එක. ඉතින් එතකොට අපි ඉඳගෙන ඉන්න එක සාර්ථකුනේ නැත්නම් භාවනාව සාර්ථකුනේ නැහැ කියනවා. ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් නැකිට්ටට පස්සේ භාවනාව මම නැවැත්තුවයි කියලා කියනවා. නමුත් සතිය කියන එක ගත්තට පස්සේ සතිය කියන එක ඉඳගෙන හිටියා හෝ ඉරියව්ව විශේෂ ඉරියව්වක්වත් විශේෂ කාලයක්වත් විශේෂ තැනක්වත් නැහැ. සතිය කියන එකට ඔය පැය 24ම සතිය වැඩ. ඉතින් ඒකෙදි අර මේ අපි ඔළුවේ තියෙන එක අයින් කරලා අපිට මේ වැඩකට තමන්ගේ රැකියාවට යන්න වෙච්ච අවස්ථාවක අපිට ඇත්තටම පරියන්ක භාවනාව අඩු වෙන්න පුළුවන්. නමුත් ඒ එදිනදා ජීවිතේදී එදා ඒ වැඩත් එක්ක කරන පරියන්ක භාවනාව අසාර්ථකයි කියලා කිව්වට ඒකෙදි වෙන්නේ අර තියෙන කෙලෙස් ස්වභාවය මතුවෙලා ඉස්මතු වීම. එතකොට අපිට තේරෙනවා මේ භාවනාවේ දියුණුවක් නැහැ. නමුත් ඒකෙදි අපිට ඇත්තටම විපස්සනාව හොඳටම වර්ධනය වෙන තැනක් තමයි එදිනදා ජීවිතයේ වැඩත් එක්කම මේක සතිය වඩන එක. එතකොට අපිට පුළුවන් මේ අරමුණු බහුල වෙන්න පුළුවන් ඒ පරියන්කෙදි. එතකොට අරමුණු බහුලව තියෙද්දි අපිට තරහක් ගන්නවද, ඒ පිළිබඳ මොකද්ද තියෙන ආකල්පය කියන එක බලුවොත් ඇත්තටම අන්නේ ඒක තුල තමයි අපි කියන්නේ භාවනාව හරියන්නේ නැහැ, භාවනාව එච්චර සාර්ථකුන්නේ නැහැ කියලා. වැඩ වැඩි වුණොත් ඇත්තටම පොඩ්ඩක් අවිවේකී තමයි. නමුත් සතිය කියන එකට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඕනෑම කාර්ය බහුල අවස්ථාවක අපිට සතිය ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. සතියේ වර්ධනයට ඔය කියන ගැටලුව නැහැ මං හිතන්නේ. ඉතින් ඒකදී හොඳට නැවත නැවත එදිනදා ජීවිතේ සතිමත් වීම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකෙදී හරි විදිහට කරගෙන ගිහින් තියෙනවා. අර ඔළුවේ තියෙන අර භාවනාව කියන වචනේ සහ භාවනාව මහා අර තැම්පත් වීමක් සහ ඒ ඈතකට ගැඹුරකට යාමක් කියන එක අයින් කරා නම් සතිය කියන දේ බොහොම සරලව යථාභූත ඥාන දර්ශනේ නැත්තම් එවෙලෙවෙල වෙන දේ නැත්තම් ඇත්තටම ස්වභාවික වෙන සංසිද්ධි අපිට පෙන්වනවා. එතකොට ඔය කිව්වා වගේ සතික් පුද්ගලෙක් නෑ නම් ඇත්තටම සතිය ඇතත් නැතත් සිදුවෙන දේ සිද්ධ වෙනවා. අපිට තියෙන හොඳට සතිය පිළිබඳ බලපුවාම අපිට තේරෙනවා මේකේ මොනවද දෙයක් සිදු වෙනවා. දේවල් දැනි තියෙන දේවල් ටිකක් වෙලා බලන් ඉදිනව දැනි යනවා. ආය නොදැනිච්ච දේක තුල අපිට ඉන්න අපහසුතාවයක් නැත්නම් ඒකට ඉන්න කැමැත්තක් ඇති වෙනවා. ඊට පස්සේ ආයේ දැනෙන්න ගන්නවා. මෙන්න මේ වගේ මේක චක්‍රානුකූලව කැරකෙනවා එදිනදා ජීවිතෙත් එහෙමයි, පරියන්කෙත් එහෙමයි, සක්මනෙත් එහෙමයි. ඉතින් අපිට තියෙන්නේ අර මමයා පොඩ්ඩක් අයින් කරාට පස්සේ මේක ඇත්තටම ගැටලු අඩුයි. නමුත් මමයා රිංගපු ගමන් අර ප්‍රපංචවල සමහර වෙලාවට යට වෙනවා. එතකොට එයා කියනවා මේක වැරදි, මේක මේමයි කියලා. නමුත් ඇත්තටම අපි ගිහිල්ලා තියෙන ඉදිරියකට භාවනා කරන සතිය වඩන්න පටන් ගත්ත පුද්ගලයා වැඩක් කරත් වැඩක් නොකරත් සතිය දිගට වර්ධනය සිදුවෙගෙන යනවා. අපිට තියෙන්නේ ඒක විශ්වාස කරන්න. විශ්වාස කරලා ඒකට පුළුවන් තරම් සතුටු වෙන්න අර සතිය පිහිටන තැන් ටික වර්ධනය වෙනවා. ඉතින් මේ පුද්ගලයා ගිහිල්ලා තියෙන ඉදිරියට නමුත් අර භාවනා කියන වචනේ පොඩි අර්ථකතනේ ඔළුවට ගිහින් තියෙන එකත් එක්ක ඒක එච්චරම ගන්න එපා. භාවනාව කියන්නේ ඉතින් පැය 24ම සතිය තියෙනවා නම් මොන ඉරියව්වේ හිටියත් අපිට වෙන්න තියෙන දේ වෙනවා. ඒ වෙන තැම්පත් වීම හෝ ඇවිස්සීම දෙකම සම්වර සමහිතින් දරාගත්තා නම් මං හිතනවා මේකට උත්තරේ වෙයි කියලා. අපි බලමු ඉදිරිපත් වෙනවා නම් මේ සුද්ධ වීම මදි නම් අපි ආරාධනා කරමු ඉදිරිපත් වෙලා ගැටලුව निराකරණය කරගන්න කියලා.
තෙරුවන් සරණයි සයන් වහන්ස.
තෙරුවන් සරණයි.
මේ ස්වාමීන් වහන්ස, එකේ මට ගැටලුව තිබුණේ මේ අර මේ නිින්ද ගියා වගේ පරයන්කෙදි වෙන එක මේ ඒ කියන්නේ නොදැනියාම භාවනාව සාර්ථක වෙන්න ගැටලුවක්ද කියන එක.
ඒ නින්ද යාමක්
මට හිතෙනවා නින්ද නැක් වගේ දැනුනේ නින්ද නෙමෙයි කියලා. මොකද මට අර බාහිර සද්ද වගේ දේවල් ඇහෙනවා, ගඳ සුවඳ වගේ දැනෙන දේවල් දැනෙනවා. මේ ඉතින් අර ඒවත් එක්ක මට හිතෙනවා නින්දක්ම නෙවෙයි කියලා.
එතකොට ඔයා මේ ජීවත් වෙලා ඉන්නවා කියන්නේ සිහිය මුලා වෙලා නෙමෙයි, මැරිලා නෙමෙයි, නින්ද ගිහින් නෙමෙයි කියන ලකුණක් තියෙනවනේ.
එහෙමයි සාමනාත.
ඒ කියන්නේ අපි ජීවත් වෙලා ඉන්නවයි කියන්නේ පොඩි සංඥාවක් තියෙනවා. ඒක වචනෙට දාන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් මොනවදෝ දැනීමක් තියෙනවා. මම මේ ජීවත් වෙලා ඉන්නේ, හැබැයි කොහෙද කියන දන්නේ නැහැ, කොයි වෙලාවේද කියන දන්නේ
නැහැ.
අපි කොහේ ඉන්නවද, මොකක්ද වෙන්නේ කියලා එහෙම දන්නේ නැති වෙන පුළුවන්. නමුත් ජීවත් වෙනවා කියන පොඩි සංඥාවක් තියෙනවා. මේ මම මේ නිින්ද ගිහිලා නෙමෙයි, මැරිලා නෙමෙයි, මේ ජීවත් වෙනවා කියන්නේ. අන්න ඒක තුළ පුළුවන් තරම් ඉන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ඒ පුළුවන් තරම් කියන්නේ ඒක හොඳට දැනගන්න. මේ මේ අවස්ථාවක් තියෙන්නේ, මේක මේ භාවනාවේ ලැබෙන දෙයක්. මේක ප්‍රතික්ෂේප නොකර ඒක තුළ මේ ජීවත් වෙන්න බලන්න. ඒ ජීවත් වෙලා ඉන්න කියන සංඥාව ඇති අපිට මේ පරියන්කේ ඉන්නවා කියන දැනගන්න. ඒක ගැටලුවක් නෙමෙයි, ඒක ඉදිරියකට යෑමක්. ඉතින් ඒක අර සුද්ධ කර ගැනීම මේ වගේ සඳහන් කරන්න ඕනේ. මේ එහෙම ජීවත් වෙලා ඉන්නවා කියන දන්නවනම් ඒ දැනීමම ඇති. ඒක පුළුවන් තරම් ඉස්සරහට වෙන්න මේ ඔය ඒ වෙන්න වෙන්න ව්‍යාකරණ දාන හැකියාව වැඩි වෙයි. ඒක වෙන්නේ කාලයත් එක්ක. පැහැදිලිද මම මේ කියන දේ?
එහෙමයි සවනස.
එතකොට ඒ නින්ද ගියා හෝ නෙමේ, නමුත් මොකවත් දන්නේ ඇඩ්‍රස් නැති වෙච්ච තැන කය කොහොමද පැවැත්ම? බෙල්ල කඩන් වැටෙනවද නැත්තම්?
සමහර වෙලාවට ඉස්සරහට වැටෙන්න වගේ යනවා. බොහෝ වෙලාවට එහෙම වෙන්නේ නැහැ. සමහර වෙලාවට තමයි එහෙම වෙන්නේ.
ඔව්, අන්න ඒ කය පිළිබඳත් හොඳ පොඩි, يعني ඒක ඇත්තටම දැනුවත් වීම තියෙනවා. يعني තමන්ට දැනෙනවා හිමීට ඉස්සරහට බෙල්ල නැමෙනවා හරි ඒ දේවල්. ඒකේ ඒ දැනුවත් වීමක් තියෙනවා. ඒකෙදි චුට්ටක් පහුවෙන්න ඒක අර දිගටම වැකිලා හිටියොත් අපි බෙල්ල අමාරු වෙනවනේ. ඒකින්ද පුළුවන් ඉරියව්වට හිත ගිය වෙලාවකට, නැත්නම් ඒක දැනිච්ච වෙලාවකට පොඩ්ඩක් ඔළුව කෙලින් කරගෙන ඒක දිගටම ඉන්න තියෙන්නේ. ඒක ගැටලුවක් නෙමෙයි, මොකද ඒකෙනුත් පස්සේ ආය අරමුණු වෙනවා. එහෙමනේ.
එහෙමයි සමිනාස්. අරමුණු වෙන්න ගත්තම නතර කරන්න අමාරුයි. අර
ඒනව නෑ, නතර කරන්න හිතක් තියෙනවනේ. අරමුණු එන්නේ නැත්තම් හොඳයි. අරමුණු නතර කිරීමේ ආසාවක් තියෙනවනේ. නැද්ද මම මෙහෙම කිව්වොත් වැරදිද මම? අන්න යන්නේ ඒක පොඩ්ඩක් දැක ගන්න. ඒකත් අපේ තියෙන දේශ සහගත ගතියක් නැත්තම් නුරුස්සනා ස්වභාවයක් අරමුණු වලට. ඉතින් ඒක අරමුණු ආවහෝ නොආවහෝ නෙමෙයි, අපි දැක ගන්න ඕනේ මේ අපේ හිතර මොකද්ද වෙන්නේ, මේ අරමුණු මොනවද ඇවිල්ලා ඉව. අරමුණු එන්නේ යන්න, එන තාක් එන්නේ අරමුණු යන්න. ඉතින් එන්නේ අරමුණු යන්න නම් අපිට ඇත්තටම ඇතුළතදී මේ අපි සංස්කරණය සිදු කරන්නේ නැත්නම් ওই කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි ආංශිකව අපි කැමති සමාල්ලාවට අර අරමුණු නැති ස්වභාවයට නැත්නම් අරමුණු තියෙන ස්වභාවයට. ඉතින් අන්න ඒ දේ මනාවමනා අපි හොඳට අල්ලා ගන්න පුළුවන් නම් ඒකත් හොඳ. ඕකේ, ওই මට්ටමේදී විවුත්තක්.
එහෙමයි සාමස.
එහෙමයි කියන්නේ නිකන් සුද්ධ වෙලා නැහැ වගේ නිකන් මේ
නැහැ සමනස තේරෙනවා. කරගෙන යන්න.
ඔව් කරගෙන යන්න. අර මනාපමනාප හොඳට දැනගන්න මම මේකටයි කැමති මේකටයි අකමැති කියලා. ඉතින් ඒකෙදි මේ යන්නේ කොහොමද භාවනාව ඉදිරියට? අර කියන්නේ සිරීපාද දිහා බලාගෙන, සිරීපාද තියෙන නැගෙනහිර අපි දොරෙන් එළියට එන්නේ බස්නාහිර බලාගෙන. නමුත් තියෙන අඩියක් අඩියක් පාසා අපි ලඟ වෙන්නේ සිරීපාදෙට, පද්මෙට ලඟ වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ මේක අනිත් පැත්තට යනවා වගේ තේරෙනවා, ඉස්සරහට යනවා වගේ තේරෙනවා. ඒ වුණාට සැකයි මේක මොකද්ද වෙන්නේ කියලා. නමුත් යන්නේ ওই ඉදිරියට. ඉතින් ඒකෙදී අර ප්‍රශ්න එනවා. ඉතින් ඒ ටික ඉදිරිපත් කළා මේ විදිහට විඳ ගන්න විශ්වාසෙන් ওই විදිහට කරගෙන යන්න.
හොඳයි සාමනා.
අවසරයි සාමනාංශ. දෙවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමට මේක ලියලා තියෙන චින්තල් ලීලා රත්න කියලා කෙනෙක් පෙබරවාරි 12 වෙනි දින තෙරුවන් සරණයි. උදෑසන බුදුන් වැඳීමෙන් පසු පරයන්කු වහනාවේ යෙදිමි. අනතුරුව සක්මන් කරමි. පර්යේෂණයක් ලෙස සිතුවිලි හඳුනාගෙන ඒ සිතුවිල්ල දිගේ යන විට එයට අදාළ සැලසුම් කළෙමි. එසේ සැලසුම් සාදා ඉවර වූ විට නැවත භාවනාවට නිසසලව යොමු විය හැකි. කළ යුතු දෙයක් මතක් වූ විට ඒ සඳහා අවශ්‍ය දේ සිතා සිතට සහනයක් වූ විට නැවත ආනාපානයට ආවෙමි. ඒ ආපසු කලින් දැනුණු සිතවිලි තණ්හාවක් ලෙස හෝ ද්වේෂයක් ලෙස හඳුනා ගනිමි. රාමුවකට කොටු නොවි ඉදිරිපත් වන දෙයට සිහිය පිහිටවන්න ඔබ වහන්සේ කියු පරිදි උත්සාහ කළෙමි. එවිට සිතුවිලි දෙසටද ආනාපානය වෙතද සිහිය පවතී. දීප්තිමත් ආලෝකයක් නිසා සිත වරින් වර සමාධිමත් වේ. උපදේශක් පතමි, තෙරුවන් සරණයි. වර්තාවේ අවසානයේ සම්මෙන්න.
මේකේදී හිතේ ස්වභාවය තමයි ඔය සක්මනක් කරන්න ගියාට පස්සේ, ඕ භාවනාවක් කරන්න ගියාට පස්සේ එනවා අපිට ප්ලෑන්. නැත්තම් අපේ මේ කරන්න තියෙන වැඩ සංස්කරණයක් කරන්න බොහොම කැමතියි. ඒ කියන්නේ විවේක වුණාට පස්සේ තමයි උදච්චේ වැඩ කරන්න ගන්නවා හරියට මේ 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 දැන් කල යුත්තක් වගේ ඔළුවේ දෙන්නේ ඒක මේක ප්ලෑන් කරපන් කියලා. ඉතින් ඒකෙදි ඒ දැන් ප්ලෑන් කරන විදියට කවදාවත් ඒ වැඩේ වෙන්නේ නැහැ. නමුත් සක්මණ ඉවර වෙලා අපිට විනාඩි 5ක් දීලා ප්ලෑන් කරන්න කියන්න පුළුවන් හිතට. නමුත් එයා කියන්නේ දැම්ම කරන්න කියලා. දැම්ම මේක කරන්න දැම්මම මේක ඉතලා මේක ඉවරයක් කරන්න නැත්තම් මේ වෙන ප්‍රශ්නයක් කියලා. නමුත් ඇසරම ගත්තට පස්සේ එහෙම ප්‍රශ්නයක් එන්නේ. ඒකට අපිට පුළුවන් පොඩි හරි වාට මම කාලය දෙනවා. සක්මණ ඉවරලා ඔයා ප්ලෑන් කරන්නකො විනාඩි 5ක් දෙනවා. ඒ හොඳට මැතිනි කියලා කිව්වට පස්සේ හොඳට බලන්න පුළුවන් ඒත් ඉන්න බෑ හිතට. එනේ ඒවට මොනවා හරි ප්ලෑන් කරන ගතියක් තියෙනවා. සංස්කරණය කරන, සකස් කිරීම කරන, නිර්මාණශීලී නැත්තම් නිකන් ඉන්න බෑ හිතට. ඉතින් ඒක හොඳට දැක ගන්න ඕනේ. මේ දැකලා තියෙනවා මේ කෙලෙසයක් විදිහට. ඉතින් ඒක හොඳට දැක ගන්න ඕනේ මේ අර නිකන් ඉන්න බැරිකම. මොනවා හරි දෙයක් සංස්කරණය කිරීමක් සිදු කරේ නැත්තම් අපිට නිකන් කොයි කොයි ගන්න. ඒක පුළුවන් තරම් දැකගෙන ජීවිතේ ගෙවන්න පුළුවන් නම් ඇත්තටම අපිට තේරෙනවා අවිද්‍යාව හරියට තේරෙන්නේ ඔතන. මේ සකස් කිරීම සිදු කරන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. නමුත් ඒක කරා කියලා සත පහක වැඩක් නැහැ. ඒ විදිහට නෙමෙයි වැඩේ වෙන්නේ. නමුත් මෙයාන්ට ඒ දේ නොකර ඉන්න බෑ. සකස් කිරීම නොකර ඉන්න බෑ. ඉතින් ඒක වෙන්නේ ඒක දකින්න පුළුවන් ඔන්න ඔය වගේ විවේක වෙන්න විවේක වෙන්න මෙයා සක්මනේදී මොනවා හරි වැඩක් තියෙනවා අර දෙය කරේ නැහැ මේ දෙය කරේ නැහැ කියලා ඒකෙන් පුළුවන් තරම් ඒ ඉරියව්වෙන් වෙනස් කරන්න හදන. ඒ වැඩේට ගියාට පස්සේ ඒකත් ඉන්න බෑ. මේ වගේ අර හුලුවත්ත අතින් අතර මාරු කරනවා, ගිනි පෙලෙල්ල අතින් අතර මාරු කරනවා වගේ අර පිච්චෙද්දි මේකට මාරු කරනවා, මේකෙන් පිච්චෙද්දි අරකට මාරු කරනවා. ඒ වගේ මේ විවේකී අවශ්‍ය අන්නේ දෙයටයි. එතන තමයි සම්පජඤ්ඤය වැඩ කරන්නේ. සතිය දුන්නට පස්සේ මේකෙන් පෙන්නනවා මෙන්න මේ ස්වභාවයයි මෙයා සිතුවිලි එනවා. ඒක තුල සංස්කරණය සිදු කරනවා. ඊට පස්සේ ආයේ නැතිලා ආයේ මූල කර්මස්ථානට එනවා. ඉතින් ඒකෙදි පුළුවන් තරම් බලන්න ඕනේ සකස් කිරීම නැතුව බලන් ඉඳ ගත්තොත් අරමුණු එනවා එනවා යනවා එනවා යනවා විතරයි. ඒක සාමාන්‍ය ජීවිතේදී ගත්තොත් අපිට ගොඩාක් ඇවිල්ලා අපිට යෝජනා දෙනවා. යෝජනා කරනවා මේ දේ කරමු මෙහියන් හරියන් මේක කරමු මේක කරමු කියලා අපිට පුළුවන් තරම් gedara ඉන්න කට්ටියයි වැඩට ගියයි හැම දිනාම අපිට යෝජනා දෙන්නේ. හැබැයි ස්ථිර කරේ නැත්තම් කිසි හානියක් නැහැ. ස්ථිර කරොත් අපි ඒකට වග කියන්න වෙනව අපිට ඒක අපේ විවේකයට බාධාවක් වෙනවා. ඒකින්ද මොන යෝජනාව ආවත් ස්ථිර කරන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නැහැ. අපේ වටේ ඇවිල්ලා ඕන පිස්සෙක් පියාටට කෑ ගන්න පුළුවන් යෝජනා කරන්න පුළුවන් අපි ගණන් ගන්න නැත්නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද තමයි අපි ඥානාරම සංවිධානයේ අමස් පෙට්ටියක් තියන් හිටියේ එන ලියුම් ඔක්කොම දාන්නේ බලන්නේ නැතුව අමස් පෙට්ටියට. මාස 6කින් ගන්නවා. 6කින් ගන්දි අර ප්‍රශ්නෙත් ඔක්කොම ඉවරයි. ප්‍රශ්නේ ඇත්තන ප්‍රශ්නයක් නෙමෙයි වෙලා. කියන්නේ ඒ වගේ භාවනාවේදීත් ඔය එන සියලුම සකස් කිරීමට එන යෝජනා හොඳට දකින්න පුළුවන් නම් යෝජනාව යෝජනා වෙච්ච තැනම නවත්තන්න පුළුවන්. යෝජනා කරපු එකනටම අහපව දෙන්න පුළුවන්. ඒකින්ද අන්නේ ඒ මට්ටමින් මම හිතනවා මේ කියන යෝගියාට මේ ටික ඇති වෙයි. මේ ටික හොඳට බලාගෙන ওই යන විදිහටම කරගෙන යන්න. එතකොට බලන්න පුළුවන් මේ සකස් කිරීම කොච්චර දුරට එන්න අඩු වෙනවද. නැත්තම් ඒ සකස් කිරීම කරාට වැඩක් නැහැ. නැත්තම් ඒක ඒ කියන විදිහට වෙන්නේ නැහැ කියන එක හොඳට දැක ගන්න ඔය විවේකයේ නැත්තම් ඔය සතිමත්භාවය හරි ප්‍රයෝජනයක් වෙයි කියලා අපි යනවා ඊළඟ ප්‍රශ්නේ. නැත්තම් ඒ ගැටලුව උත්තරේ මදි නම් ඒ ඇචි ඉන්නවා නම් අහන්න පුළුවන්.
සෙන්නාස අතක්කසොල නැති මෙන් තේරෙන්නේ මේ ප්‍රශ්නයක් නැහැ වගේ. ලිඛිත වාර්තා ප්‍රමයි සෝනාංශ දැන් සභාවින් නැට වාචසික මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න වංශගේ අවසර.
ඔව් ඉදිරිපත් කරන්න කුසල ආමුදුලුත් ඇති.
එහෙමයි සෝනාංශ.
අලුම අපි
දැන් මේ අවස්ථාව ලැබිලා තියෙන ඔබර ඔගලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් සුම් එකේ අත උසවා දැන් දෙන්න පුළුවන්. එතකොට ප්‍රශ්නේ සම්මුණාසෙදී ඉදිරිපත් කරන්න පුළුවන් මේ ඔබට තියෙන අවස්ථාව. චින්තා අත ඔසවා තිනවා. ඔබට පුළුවන් අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි සම්මුණාංශ.
ඔව් තෙරුවන් සරණයි
සම්මුණාංශ. පැහැදිලි වුණා මේ අහපු ප්‍රශ්නෙට දෙන උත්තරෙන්. සම්මුණාංශ තව ඉතාම කෙටි ප්‍රශ්නයක් තියෙනවා. මේ මම භාවනා කරන්න පරයන්කයට වාඩි වෙන්න ඉස්සෙල්ලා බුදුන් වඳින්න නිසා මම හිතන්නේ සිත සමාධිමත් වෙනවා. ඒක නිසා එහෙමම පරයන්කේ භාවනා කරලා තමයි සක්මන කරන්නේ. ස්වාමීන් වහන්සේ ඒකේ වෙනසක් කරන්න ඕනේද? එහෙම يعني ගොඩක් වෙලාවට උපදේශ මට ඇහිලා තියෙන්නේ සක්මන් භාවනාව කරන එක වඩා හොඳයි පරයන්කයට වඩු වෙන කලින් කියලා. ඒකේ මොකක් හරි වෙනසක් කරන්න ඕනද කියලා.
නෑ, දැන් ඔයා බුදුන් වැඩීම කොහොමදත් කරනවනේ.
එහෙමයි.
ඔව්. එතකොට බුදුන් වැඩීම සඳහා ගාථා ඒ සජ්ජායනයට කොච්චර ලාවක් ගන්නවද?
විනාඩි 10ක් විතර ගන්නවා ස්වාමීන් වහන්සේ.
ඔව්, ඒක ප්‍රශ්න නෑ. විනාඩි 10 තුළ හිත තැම්පත් වෙනවා. එහෙම පරයන්කයකට යන්න පුළුවන් ඊට පස්සේ. ඒ ගැටලුවක් නෑ. ඒ සක්මණෙන් කරන ක්‍රියාදාමය ඒ බුදුන් වැඩීම තුළ සිදු වෙනවා. ඒක ගැටලුවක් වෙන්නේ නෑ. ඒ ඊට පස්සේ අපිට ආයෙ සක්මණකට යන්න පුළුවන්.
එහේ
ඒක පූර්වක්‍රියාවක් වෙනවා. ඒක ස්වභාවිකවම.
හොඳයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
නාමන්ත මහත්තයා ඉන්නවා. මේ දවස අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
බොහොම ස්තුතියි. මේ අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ, මේ සාමාන්‍ය ජීවිතයේ සතිමත් වෙන වෙලාවදී කය දිහා බලනවා කියන එකයි කයට සිහ පිටවනවා කියන එකයි කියනවනේ. එතකොට ඒකෙදි කොහොමද විස්තර ඇතුව කල්පනා කරොත් ඒ කොහොමද කරන්නේ? දැන් ඉරියව්ව දිහා බලන්න පුළුවන්, එහෙම නැත්නම් ඉරියව්ව වෙනස් වෙන්නේ බලන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ වාය වලින් දැන් මට නම් පඨවි ආපෝ කියන දෙක සමහරවිට ඉස්මතු වෙලා එනවා. දැන් ඔය ඉරියව්වයි ඉරියව්වේ චලනයේ වෙනස් වීමයි පඨවි ආපෝ දෙකයි සමහරලාට උණුසුම් ගතිය, ඒ කියන්නේ තේජෝ කොටසයි එහෙමත් සමහරලාට පේනවා. මට ඉතින් ඒවෙන් ඕන එකක් බලන්න පුළුවන් එනවා. ඒවත් නිකන් ෆෘට් සලඩ් එක වගේ ඉස්මත් වෙලත් එනවා. එතකොට කොහොමද සවිනාස මේ කලමනාකරණය කරගන්නේ සතිය සම්බන්ධව? ඒක තමයි ප්‍රශ්නේ.
පොඩ්ඩක් මම ආයෙ ප්‍රශ්නයක් අහනවා. ඉතින් මම උත්තර දීලත් තියෙනවා නේද? ඒකවල ඉරියව් මාරු වෙනවා කියන එක ඔයා කොහොමද මේ ඒක කියන්නේ? මොකද්ද ඒක කොහොමද දැනෙන්නේ ඔයාලට?
ඒක ස්වාමීන් වහන්සේ, දැන් මම වාඩි වෙලා ඉඳලා නැගිටිනකොට මම හිමීට නිකන් චිත්‍රපටියක් බලනවා වගේ මේ කැමරාවක් කැමරාවකින් වීඩියෝ කරනවා වගේ මන් දිහාම බලනවා. මගේ කයිරියව දැන් හරි කකුල ඉස්ස උඩට ගත්තා, අනිත් කකුලෙන් තල්ලු කරලා නැගිටිනවා. දැන් මං කෙලින් වෙනවා, ඒ කියන්නේ නැමිලා තිබු උඩුකය කෙලින් වෙනවා. ඒ වගේ දැන් මේ වාඩි වෙලා ඉඳලා නැගිටිනකොට මම එහෙම දකිනවා. ඒක බලන්න පුළුවන්.
ඔව්, ඒ කියන්නේ ඒකෙත් සිදු වෙන්නේ අර බරේ වෙනසක්
එහෙමයි
සහ අපි දැනුවත් වීම සිදු වෙනවා. එතකොට ඒකත් වෙන්නේ පටවියාපෝ තේජෝ වායම තමයි. ඒ කය ගත්තට පස්සේ ධාතු මානසික ධාතු ටික ඇරෙන්න වෙන දෙයක් නැහැ කියනෝනේ වාග්තුන් වහන්සේ කියන මැටි කලේ අපේ ශරීරය අතර වෙනසක් නැහැ.
එහෙමයි සයිනස්.
ඉරියාපතේ ගත්තත් ධාතු මානසික ආරේ ගත්තත් ආනාපානෙ ගත්තත් ඔය මොන දේ ගත්තත් ඒක අන්තිමට ධාතු වලට අපිට ගෙනියන්න පුළුවන්. ඒක අපි බෙදිය යුතු නැහැ. මේක මේ ධාතු මේක නැත්තම් මේක වෙන දෙයක් කියන එක. නමුත් ඒකෙදි ඔය වගේ පුත්සලට වගේ එන්න පුළුවන්. ඒ කියන්නේ තද ගතිය දැනෙන්න පුළුවන්, සැහැල්ලු ගතිය, ඒත් එක්කම රස්නේ දැනෙන්න පුළුවන්. මම අහනවා මෙහෙම ප්‍රශ්නයක්. ඒ ඔක්කොම දැනෙද්දී දැන් ඔයාගේ කයේ තිය බලපස ඔක්කොම දැනෙද්දී සතිය තියෙනවා කියන ලකුණක්ද සතිය නැහැ කියන ලකුණක්ද?
සතිය සමහරවිට තියෙනවා. සතිය තියෙන නමුත් ඒකාග්‍රතාවයක් කියලා නැහැ කියලා හිතන්න හිතෙනවා මට.
මේ එතකොට සතියට ඒක කොහොමද ගලපන්නේ? සතිය තීව්‍ර බවට ලකුණක්ද
නැත්නම් මට තේරුණ හැටියට නම් සතිය තීව්‍රයි සවිනාසෙ.
ඔව්, තා සතිය තීව්‍රයි. ඒ කියන්නේ සතිය සෙල්ලක්කාරයි. මොකද ගොඩක් අරමුණුත් එක්ක අපි සතිමත් වෙන්න තියෙනවා.
ඒක ක්ෂණිකව
බොහෝම තීව්‍ර ක්ෂණිකව ඒ දේ කියන්නේ කොහොම කරත් අපි ওই තප්පරයක් ඇතුළත ওই ඔක්කොම සිදු වෙනවා. ඔය හැම දෙයක්ම වැඩ කරනවා. ඉතින් ඒක සමහරවිට සතිය වේගය වැඩි වෙන්න ওই දේවල් දැනීම වැඩි වෙනවා. නමුත් යෝගාවචරයට තේරෙන්නේ මේ භාවනාව වැරදිලා වගේ නැත්තම් මගේ ඒ කියන්නේ මොකද අපි අර ඒකාග්‍රතාවයට තියෙන කැමැත්තක් තියෙනවා.
එහෙමයි ස්වාමී.
එහෙම කිව්වොත් අනියම් සම්බන්ධතාවයක් තියෙනවා ඒකාග්‍රතාවයට. අපි භාවනාව කියලා හිතන් ඉන්නේ හිත ඒකාග්‍ර වෙන එක. නමුත් සතියෙන් එහෙම එකක් නෙමෙයි. සතියෙන් වෙන්නේ යථාභූත ඥාන දර්ශනේ. නැත්තම් මේ වැඩ කරන විදිය තියෙන්නේ ස්වභාවයෙන්ම මේ ශරීරේ වැඩ කරන විදිය නිකන් අච්චාරුවක් බලු වමනයක් වගේ. මේක වෙන මොකක් නෙමෙයි. ඉතින් ඒකෙදි ඔය දකින්න වෙන්නේ මොකද්ද? අර හරි පැත්තට මේ මේ කමරහන සුද්ධ වෙන්න අපිට තේරෙනවා මේක ගණ්ඩ දෙයක් නැහැ. මේක හිත එකඟ වුණා කියලාවත් මේක ගණ්ඩ දෙයක් නැහැ. ඔක්කොම කක් ආය අසුචි වේ ගණ්ඩ දෙයක් නැහැ. දුකම තමයි තියෙන්නේ. ඉතින් අන්න ඒ පැත්තට යද්දි තමයි චතුරාර්ය සත්‍ය නැත්තම් මේ විපස්සනාව හරහා සතිපට්ඨානය හරහා යන ගමන අපිට දැනෙන්නේ. නමුත් අපි ඒක දකින්න දකින්න අර සතිය වැඩි වෙනවා නැත්තම් මේක විපස්සනා කරන්න හොඳ අරමුණු ටිකක් නැත්තම් මේක මගේ දුක දැක ගැනීමට හොඳ අවස්ථාවක් කියන එක අපි අපේට උගන්න ගන්න ඕනේ. අපේ හිතට දෙන්න ඕනේ මේ මේකයි මේ සතිය කියන එක. එහෙම කිව්වොත්
ස්වාමීනාංශ ඒක හරි මම ඒ පිළිගන්නවා. ඒ ටික එහෙම තමයි මටත් හිතුනේ.
මේකින්ද
අනිත් එක ස්වාමීනාංශ දැන්
කියන්නේ
එහෙමයි. ඒක ස්වාමීනාංශ මේ වෙලා තියෙන්නේ අර ඒක විචිත්‍රයි ටිකක් කියන්නේ මේ සමහරලාට නීරසම වෙලත් යනවා. සමහරලා නිකන් මට මගේ ඇඟ පේනවා නිකන් වේලිච්ච මේ හාල් මැස්සෙක් වගේ පේනවා. මම වෙනම නිකන් ඒකේ නූලක් වගේ දැවටිලා ඉන්නවා වගේ එකක් දැනෙනවා සමහරලාට. ඉතින් මේ එහෙම පේන එක එක අන්තයක්. ඊට පස්සේ සමහරවිට දැන් මේක චිත්‍රපටියක් වගේ පේන්න ගත්තම අර කයේ චලනය ඇඟේ බර දැන් උඩ ඉඳන් පල්ලෙහාට බර වැඩි වෙලා යන හැටි පේනවා. දැන් කකුල් වලට මේ බර වැඩියම තේරෙන්නේ. නමුත් තුනටිය හරියට බර අඩුයිනේ ඒ වෙනස පව තේරෙනවා. ඉතින් එහෙම තේරෙනකොට ඒක චිත්‍රපටියක් වගේ වෙනවා. ඉතින් අන්ත දෙකේ දෝලනයක් එහෙම තියෙනවා. අනිත් පැත්තට එහෙම තියෙනවා සොයනස තව එක විශේෂ සිද්ධියක් වෙනවා ඉඳලා හිටලා එක වෙන්නේ. මේ ඒක මේ කය දිහා මේ ටිකක් තීව්‍ර බලාගෙන ඉන්නකොට වෙන්නේ හැමදේම නිකන් මේ ඇතිවිලා නැතිවිලා යන ස්වභාවය කියලා වගේ එකක් නිකන් මට හිතෙන යථාභූතයේ වගේ එක නිකන් ස්නැප්ෂොට් එකක් වගේ එක පාට් පේනවා වගේ කියලා. ඒකෙදී ලොකු මේ චකිතයක් සහ බයක් ඇති වෙනවා. ඒ කියන්නේ නිකන් මැවිලා පේනවා වගේ. දැන් මේ තියෙන ඔක්කොම සියලුම දේවල් ආපහු තව වෙලාවක අනාගතේදී සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙන්නේ. මේක මේ භයංකර තැනක මේ මන් දැන් ඉන්නේ කියන එක වගේ එකක් පේනවා. ඒක ඇත්තටම මේ එක එල්ලේ බලන්න අමාරුයි. දැන් මේ මොහොතේ ඉන්නේ සාමාන්‍යයෙන් සති දෙකකට තප්පර 5ක් 10 තප්පර 5ක් නේ තප්පර 20ක් වගේ වෙලාවක ඒක පවතින්නේ. මේ ඒක එක එල්ලේ බලන්න බෑ. මම ඒ වෙලාවට ටක් ගාලා මේ අපෝ කයටම සිහිය අරගෙන පොඩක් හිමීට බලනවා ඒක දිහා. ඒක මේ ගොඩක් දර්ශනයෙන් හරි මේ භයංකර දෙයක් පේනවා සොයිනස්. ඒ කියන්නේ ඔක්කොම නැතිලා නැතිලා යන එක වගේ පේනවා.
ඔව් එතකොට ඒකට මේ එන්න එන්න වර්ධනය වෙති දැන් අර ඒ දැකීමට බය නැතුව මුණ දීම. ඒක චුට්ට චුට්ට ওই විදිහටම වර්ධනය වෙයි. එතකොට අපිට අර බය තියෙන බයට තමයි අපි අර කයට දාන්නේ. අකෝ මේක කෙලවෙලා ගියොත් ඉවරනේ කියන එකට ටක් ගාලා එල්ලෙන්න තනකොළ ගහන
හැටි එල්ලෙන්නේ.
ඉතින් ඒ වෙලාවේදී
කුණ්‍යත්
කෙලවෙලා යන වෙලාවක්. ඉතින් ඒක ඒක තමයි. ඉතින් එන්න එන්න චුට්ට චුට්ට අරන් යන්නේ. ඉතින් අපි හිතන්නේ නෑ ජීවිතේට භාවනාව මේකයි කියලා. අපි හිතන්නේ මේක අම්මෝ සැපට තැම්පත් වෙලා ඒකාග්‍ර වෙලා. එහෙම නෙමෙයි මේකේ පෙන්වන්නේ දුකමයි. දුක පෙන්නලා ඊට අමතරව පෙන්නවා මේක ඉල්ලෙන්න නැතන්නේ අතරපන් ඔක්කොම කියලා. ඉතින් ඒකෙදි අර කියනවා අර ස්වාමින්වහන්සේ කෙනෙක් අම්මෝ නිවන කියද්දි වෙවුලල යනවලු බය හිතනවලු. ඒ පොත්පත් වලින් දැනගෙන ඒ නිකන් චින්තාමය ඥාණයෙන් මේ නිකන් සුතමේ ඥාණයෙන් හිතුණත් බය හිතෙනවා නිවන කියන එකට. ඉතින් මේ මේ නිවන් දකින්න නම් ඉතින් ඔය ටික ඒ දුක හරහාම විනිවිද දකින්ද තියෙන එකම බාධා වෙන මොකවත් නෙමෙයි තණ්හාවයි අවිද්‍යාවයි. ඉතින් අවිද්‍යාව ටික ටික වැඩි කරගෙන නමුත් තණ්හාවට අපි මොහොකරි එල්ලෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ දෙකම අම්මයි තාත්තයි දෙන්නව මරන්න කියන්නේ ඒකනේ අවිද්‍යාවයි තණ්හාවයි. ඉතින් ඒකේ මරන්න නම් ඉතින් සෑහෙන ওই විදිහට නැවත නැවත කිරීම සහ අර සූදානම් ශරීරයේ
එහෙමයි
ඒ තිය දිනනෝ නම් යන්නේ ඉදිරියටමයි. ඒකින්ද අර ඔක්කොගෙන් මම දකින්නේ අර අර අපේ concept එකක් තියෙනවා අපිට දුන්න භාවනාව කියන්නේ මෙන්න මේකයි තැම්පත් වීමක් ඒකාග්‍ර වීමක් එහෙම කියලා. නමුත් එහෙම එහෙම එක නෙමෙයි සතියට ගත්තට පස්සේ ඕනම අරමුණක් කරමුණක් තමයි.
එහෙමයි ස්වාමීනි. මට හිතෙන ඒක අර සමතයයි නිවනයි ටිකක් පැටලීමෙන් සිද්ධ වෙන දෙයක් කියලා.
ඒ මුළු ලෝකෙටම වෙලා තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඒක ඍදවල කියන්න යුතු දෙයක් නෙමෙයි, ලොකු වරදක් නෙමෙයි. ඉතින් අර පොඩි අපිට දීලා තියෙන ඉතිහාසයේ දීලා තියෙන concept එක තමයි මේ පොඩ්ඩක් මේවා කරගන්න ඕනේ. ඉතින් මේ නිතරම මතක කරගන්න ඕනේ චතුරාර්ය සත්‍ය තමයි මේ භාගතුන් වහන්සේ දේශනා කරේ. ඉතින් ඒකේ පළවෙනි එක දුක නම් අපි මේ දකින්නේ දුක දකින්න දකින්න අපිට චතුරාර්ය සත්‍ය වෙනේ අවබෝධ කරගන්න අවස්ථාවක් එන්නේ.
එහෙමයි.
හිඳ ඒ මානසිකත්වයෙන් නැත්තම් ඒ දැකීමෙන් යනවා නම් සතිය ඔය හැමතැනම තියෙනවා.
දැන් ස්වාමීනාංශ මට පුළුවන් උත්සාහ කරන්න ඒ තත්ත්වය නිකන් අර හිත ඇතුලෙන් මතු කරලා ආයාසයකින් ගන්න උත්සාහ කරන්නත් පුළුවන්. ඒකට මූණ දීලම මේ අකම්පේ බවක් සකස් කරගන්න නම් විදිහකින් නැවත නැවත තමන් තුළින් ඉස්මතු කරලා ගන්නත් උත්සාහයක් කරන්න පුළුවන්.
ඒක බලෙන් ඉස්මතු කරගන්න ගැනීමක් අවශ්‍ය නැහැ. මොකද ඕක පැය 24ම තියෙන දෙයක්. අපි සමාහලාවට ඉස්මතු කරගන්න බලෙන් ගියොත් සමාහලාවට කන්සෙප්ට් එකකට වැටෙන්න පුළුවන්. නමුත් අපි يعني හිතාගෙන අපි ඒ විදිහයි කියලා හිතාගන්න පුළුවන්. ස්වභාවිකවම මේක තියෙනවා. ඒ කියන්නේ අපේ යථාභූතේ දැක්කම වමනේ ආ ඔක්කාරට එනවා, බය හිතෙනවා. ඒක කියන දෙයක් නැහැ. නමුත් අර අපි කන්සෙප්ට් එකක් ඔලුවට දාගෙන තමයි යථාර්ථයෙන් අපි මිදිලා ඉන්නේ. එක්කෝ ආනාපානේ නැත්නම් අපි සිතුවිල්ලකට නැත්නම් අපි මොනවා හරි සංස්කරණයක් කරන එක ඔලුවට දාගත්තට පස්සේ අර යථාභූතේ වැහිලා යනවා. ඉතින් ඇත්තටම යථාභූතේ කියන්නේ ওই ටික තමයි කුඩු කුඩු වෙන නන්නත්තරලා ගාන්න කුණ්‍යත් කෙල වෙලා යන ස්වરૂපයක්. ඉතින් ඒක ස්වභාවයෙන්ම මතුවෙන්න දෙන්න බලෙන් ගන්න කියන එක ඒකත් අපේ දෙයක් නේ. තනාවකට වෙන්නේ නැහැ නිකන් අපි ඉවරයක් කරන්න හදිසි වෙනවා වගේ නෑ. ඒක දෙයක් නෑ. ওই විදිහට මෙ යන්න. ඒක ස්වභාවයෙන්ම එයි.
එහෙමයි සොයනස. එහෙමයි. බොහොම පින් සොයනස නිවන අවබෝධය වත් ඉරන් සර්. මට
පැහැදිලි
ඉරන් සර් නේ.
සමිනාස දැන් රාජිකා ඉන්නවා. රාජිකාට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා කියලා. රාජිකාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
සමයන්න බන්දල මහත්ත මට නෙවෙයි අතම නදීප්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා මම කිව්වේ. නදීප්ට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
සමින්වහන්ස මේ පහුගිය දවස්වල ලොකු සමින්වහන්සේත් ඉදිරිපත් කරපු කාරණාවක් සම්බන්ධයි. මම ලොකු සමින්වහන්සේ කිව්වා බාහිර අරමුණක ඉඳලා ආනාපාන සතිය බලන විදිහ, බාහිර අරමුණක හිත ගියාම කය බලන විදිහයි. එතනේ සෝයන්ස් මම දක්නවා දැන් අර ඔය නොදැනෙන තැනට යාම හෝ හුස්ම ස්වභාවික වැටෙන මගේ ආයාසකින් තුරුස්ම වැටෙන දේ දකින්න හරි ලේසි. අර බාහිර කරුණ බාහිර අරමුණේ ඉඳගෙන ඒක දිහා බලනකොට එතකොට හරි මේ සනීපෙකුත් දැනෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ අර දැන් රිසරය පොඩ්ඩක් බය වෙන ගතිය තිබුණා. ඒක දැන් මට තේරෙනවා අපේ මේ අර බය වෙච්ච තැන නේද මේ එන්නේ කියලා. නිකන් එතනදී අර පොඩි විහිළු කරනවා වගේ දෙයක් උත් කරනවා. හැබැයි ස්වාමීන් වහන්සේ සමහර දවස් තියෙනවා ඒක මම ස්වභාවික වෙන්නේ නැහැ මේක දැනෙනවනේ කියලා හිතනකොට අර නිකන් අර ශරීරයේ ගොරෝසු ගතිය, තද ගතිය, ඊළඟට හුස්ම ඉරන නැති ඒ ටික ආපහු ඔක්කොම නිකන් එන්න වගේ ගන්නවා. ආපහු මම කරන්නේ ආවේ වෙන දෙයක් උච්චාර කිව්වම අර ස්වභාවික හුස්මටන ගතිය, මොකක්වත් නොදැනෙන ගතිය හරි අර නෑ මම නැති වෙලා ගිහලා ඔහි ඉන්න පුළුවන් සමහරවිට ඕනම වෙලාවක් වගේ. ඊට පස්සේ මම එහෙම ඉන්නකොට හිතනවා දැන් ඇති දැන් ශරීර දිහා පොඩ්ඩක් බලන්න ඕන වෙලාවක් යනවා නේ හිත ඔෆිස් එකට යන්නත් ඕනේ කියලා දැන් ඇති කියලා ආයි එන්න හදනකොට නිකන් ඒ එන්නේ නැහැ වගේ නිකන් මගේ ශරීරේ මට පාලනය කරගන්න පාලනය කරන්නේ දැන් පරියන්ක නැගිටින්න ඕනා කියලා හිතුවට නැගිට ගන්න බෑ. ඊට පස්සේ මං කිව්වා ඔය තව ටිකක් කියන ඉඳපාවයි කියලා. එහේ ඉන්න දුන්නම ආයි දැන් මොන අර ගොරෝසුකය දැනෙනවා. ඊට පස්සේ ආපහු නැගිටලා ඉතින් දිවෙන් වාසල ස්වාමීන් වහන්සේට පින් දීලා ඉවර කරන ස්වාමීන් වහන්සේ මේක මේ අර නිකන් අපි කියන අර පරිශ්‍රණය කරන්න ඕනයි කියලා අන්න ඒ සිතුවිල්ල තමයි සමහරවිට මගේ අර වැඩිපුරම උත්සාහ කරන්නේ. මේ මොකද්ද වෙන්නේ, කොහොමද බලන්නේ, දැන් අද මෙහෙමයි කලින් මේ මෙහෙමයි කොහොම කියකේ අර පොඩි කම්පැරිසන් එකකුත් කරනවා සමහරවිට.
ඒක තමයි. ඒකදී අර අපිට මුලින්ම ඇත්තටම මේ මුලින්ම මේ සර්ණවණින් උනත් කියන්නේ ආනාපානෙ බලන්න. නමුත් දැන් අපි ඒක සෑහෙන්න ඔය සතිපාසල හරහා රැඩිකල්ව කියනවා ඕනෙම අරමුණක් ආවට ඒ අරමුණේ ඉඳන් අපිට ආනාපානෙ බලන්න පුළුවන්, කය දිහා බලන්න පුළුවන්. ඒක ගත්තට පස්සේ ඇත්තටම අර භාවනාව කියන වචනේ අපි හිතන් හිටියේ ඒක සෑහෙන පුළුල් වෙනවා. සතිය කියන එක කොච්චර තීව්‍රද කියන එක ඒක දැන් සෑහෙන පිරිසක් ඒක දුන්නාට පස්සේ සෑහෙන සැනසීමක් තියෙනවා. මොකද ඒක ස්වභාවිකවම වෙන දේ අපිට බලන් ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. නැත්තම් අපි මොහොකට හරි ෆෝකස් කරගෙන එල්ල කරගෙන ඒක අර කන්සෙප්ට් එක ඩෙවලොප් කරගෙන තමයි අපි ජීවත් වෙන්න උත්සාහන්නේ. නමුත් මේක ස්වභාවිකව වෙන දේ දිහා බලන් ඉද්දී හොඳට බලන්න පුළුවන් වේදනාවකින්නම් කය දිහා. සද්දකින් නම් කය දිහා බලන්න පුළුවන්. ඒක හරිම හොඳට බලන්න පුළුවන්. මේ සිතුවිලි ගොඩාක් යනවා. දැන් මොනවා හරි අවිවේකීව ඉඳලා පරියන්කෙක ඉඳගත්තට පස්සේ දවසේ වැඩ කරලා එතකොට හොඳට තේරෙනවා මේ පැත්තකින් සිතුවිලි ඇතුළත කතාවයි දිගට යනවා. නමුත් ඒ ගියා කියලා ඒක හස්සේ ඉඳන් බලන්න පුළුවන් ආනාපාන හිමීර හිමීර තැම්පත් වෙනවා. ඒකල්ල අපිට පැය භාගයක් පැයක් යද්දි දන්නේම නැහැ. අර සාමාන්‍ය වෙනදා මට්ටමකටම අපේ හිත රිසෙට් කළා නැත්නම් ආයෙ තැම්පත් කරලා දෙනවා ස්වභාවිකව. ඉතින් ඒකෙදි අර කතාවේ ඉඳලා අපිට ආනාපානෙ බලනවයි කියන එක හරි මේ මේ රැඩිකල් තමයි. නමුත් ඇත්තටම මේක සතිපට්ඨානයේ තියෙනවා රාග හිතක් නා රාග හිතක් බව දැනගන්න කියලා. එතකොට එතනදී ආනාපානෙ නෙමෙයි රාග හිතක් හෝ ද්වේෂ හිතක් හෝ ඒක දැනගත්තට පස්සේ ඒක ඒක තුලත් ඒකේ තැම්පත් වීමක් සිදු වෙනවා. ඒක තැම්පත් වීමක් සිදු වෙද්දි ආනාපානෙත් කය තැම්පත් වීමක් සිදු වෙනවා. ඉතින් ඒක කොහේ නම් උනත් බලන්න පුළුවන් හැකියාව දිනු වෙන දිනෙන් හරි ආසයි. ඒක හරි පරිශන කරන්ද විචිත්‍ර දෙයක් ආසයි. නමුත් ඒකත් කාලයක් යද්දී අනේ පරිශන කරන්න දෙන්නේ මේක බලන්න දෙයක් නැහැ කියලා ඔය නිකන් හිටියන් නිකාම තැම්පත් වෙන මේ මනුස්සයා ඉතින් නෑ මුකුත්. ඒක නිකන් අර ආචාන්චා සාමිනාංශ කියන්නේ කැලේ ගහක් කියලා අන්තිම උනේ කැලේ ගහක්ම වෙනවා. නිසල විලක් වෙනවා එන්නෙන්ද මේ මේ අරමුණු නැතුව නෙමෙයි ප්‍රශ්න නැතුව නෙමෙයි. ඒකට දඟලන්නේ ඒකට කලබල වෙන්නේ ඒකට උත්තර දෙන්න යන්නේ නිකන් අර සාමාන්‍ය ඒක දිහා බලන් ඉඳ හැප්පුලුවන් හැකියාවක් එනවා. ඉතින් ඒ දෙකම එතකොට සතිය ත්‍රීව වෙනවා මේ මේ පුළුල් වෙනවා. එදිනදා ජීවිතේටයි පරිසරයටයි හැම දෙයකටම හොඳ හොඳ වෙන දේ දිහා බලාගෙන බය නැතුව බලන් ඉන්න පුළුවන් ස්වභාවයක් මතුවෙනවා. ඉතින් ඒක තමයි ඔය එන්න එන්න මේ වෙන්නේ. ඒක හරි ඇත්තටම එතකොට තමයි හිතන්නේ අකෝ දැන්නේ භාවනා කරන්න කියලා. නමුත් අර ආදුනිකෙට ඒ දේ කියන්න බෑ. නමුත් එයාට කියන්න තියෙන පුළුවන් තරම් මේක ආනාපානි හරහා පුළුවන් තරම් අර බය සැක දෙක නැති වෙනකම් පුළුවන් තරම් මේකම මෙනෙහි කර 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 යන්න කියලා ඒකිනුත් ගමනක් තියෙනවා. එහෙම කරා කියලා ඒක වර්ධකුත් නැහැ. නමුත් මේක පුළුල් විදිහට බලන එකත් පුළුල්. ඒක ඒකෙදි ඔය සූත්‍රයක් තියෙනවා. ඒකට ඒක ඒක අපි ඉදිරියේදී බලමු. ඒක සාකච්ඡා කරන්න. ඒකේ තියෙන ඔය ඔය පැත්ත හැම පැත්තක්ම ඒ හරහා ඒකට යන හැටි. ඒක අපි ඉදිරියේදී බලපොත් වෙමු. ඉතින් ඒක තමයි වෙන්නේ.
එහෙනම් සරස තපුඩි දෙයක් තියෙන සමිට අංශ අර අර තණ්හාවයි ගැන කිවි අපිට දැන් මේ මේ සංසාරයේ ඇති කරන මූලික දේ කියලා සමිට අංශ. දැන් අර සමහර අවස්ථාවලදී දැන් ඔය මුකුත්ම එපා වෙලා ගිහිල්ලා තියෙනවා සමිට අංශ. ඔය දැන් කලින් සමිට අංශ කිව්වා වගේ වමනේ දාලා මුකුත් නෑ මේක මේ අසුචි කන්දක් කියලා. ඒ වගේ දැනුලා සමනා සර් දිනදා අතින් වැඩ ටික කරගෙන යන්නත් එපයි. ආ චුට්ටක් ඕ මේ දැන් ආසිතන දෙයක් කරන්න ඕනයි කියලා ඒක පොඩ්ඩක් විලාස් කරනවා සමනා සර්.
කක්කාරිය කල්ලන කොහොමද? නෑ ඒක ගැටලුවක් නෑ. ඉතින් ඒක අපිට ආනේ ওই ටික හරි මදිද කියන්නකෝ මේ 2600ක් ගිහිල්ලා මේ සංසාරي යන ගමනේ මේ ටික හරි දැනගත්ත එක. ඉතින් ඒක පොඩ්ඩක් එහෙම මෙහෙන් යද්දි ඔක අක්කා ටිකක් අල්ලනවා තමයි. හැබැයි ඉතින් ඒකත් රැඳෙන්නේ නැහැ. ටිකක් ඒ දිවලාවේ වෙහෙස දැනෙනවා. ඒ කක්කා ගොඩේ වෙහෙස වෙනදට වඩා හොඳටම දැනෙනවා. මේ මෙව්වා නොබෙලියුත්ත තමයි මේ සින්දුවක් අහන්න ඕන සින්දුව අප්පිරිය තමයි. නමුත් සින්දුවක් අහන්න ගත්තට මේ ටිහකින් අර අප්පිරියව නිකන් එනවා. එතකොට එන්නින්න ගත්තට පස්සේ මොන මගුලකින්වත් අපි පිනවන්නවත් අනසවන්නත් බැරි මට්ටමකට හිත නිකන්ම හැදෙනවා. ඒක අපි කැමැති හෝ අකමැති වුණත් ඒ දේ වෙනවා. ඉතින් අපිට තියන්නේ අර ට්‍රේල් පීල්ල උඩ තියන්නේ දරේ තියෙන ඌ යනවා යන ගම්මන. අපිට තියන්නේ අපි කරන්නේ පස්සේ රදින එක අම්මෝ කියලා බය වෙලා පස්සේ රදින එක විතරයි වෙන්නේ. ඒක තමයි පස්සේ රදින්නේ මොකක් හරි ආනාපානට හරි මූකට හරි හිත දාපුවම ආයෙ අර පිරිසුදු වෙච්ච එක ආයෙ මේවා කරනවා. ඉතින් නමුත් අපිට බයයි සැකයි නම් අපි මූල කර්මස්ථානේ නෑ. නමුත් මේක හොඳට බලන්න පුළුවන් හැම අරමුණකම ඔය අන්තිමට ඔය ගෙවන් වීම තියෙනවා, ඒ නිරෝධය තියෙනවා, ඒ ඉපා වීම නිකන් වෙනවා. විරාගේ නිරෝධය ඔක්කොම නිබ්බිදා ඔය ටික ඔක්කොම බඩු මේ පැකට් එකේ තියෙන අපිට තියෙන අර ඒක වළක්වා ගන්න පුළුවන් තරම් උපක්‍රම හොයනවා. ඉතින් ඒක එන්නෙන්ද අර හෙව්වට ඒක ඉන්න බෑ. අපි අකමැතුණක් කැමතුණත් ගෙනිලා දානවා.
ඉතුරු
වෙන්නේ මොකක්වත් අල්ලලා අල්ලලා දෙකම ඉපාවෙන්නේ ඉතුරු වෙන්නේ ඔක්කොම මොදෙල් තමයි. ඉතින් ඒ දොරි වෙනම බලවල්ලක වෙන වැඩි ඉතින් නිතර දිහා බලায় තමයි මැරෙන්න වෙන්නේ.
සල්සසේ ඉන්නෝනි.
එන්න බැරි වුණත් ඒ වැත්ත නේ අකු.
බොහොම ප්‍රතික්ෂේප නැස තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ වෙලාව 2යි මේ චින්තා අත ඔසවාගෙන ඉන්නවා. ප්‍රශ්නය එයාට අවස්ථාවක් දෙන්නද ස්වාමීන් වහන්සේ?
ආ දෙන්න.
අචින්තාට පුළුවන් අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
ස්වාමීන් වහන්සේ මේ දැන් නාමන්තට සෝරි මේ දැන් මේ නදීපට උත්තර දුන්න එක ගැනමයි මේ ප්‍රශ්නේ අහන්නත්නේ. ඒ සිතුවිලි වලට සිහිය තබාගෙන ඉඳලා නැවත ආනාපානයට ඒක ඉබේම මේ ඒ සිතුවිල්ලෙන් එළියට යනකොට ඉබේම ආනාපානයට තමයි ආපහු එන්නේ. ඒක දිහා බලාගෙන හිටියත් ඒ ඊට පස්සේ ඒ ආනාපානිය දිහා බලාගෙන ඉන්නකොට තමයි ආපහු තවත් මේ මොකක් හරි සිතුවිල්ලක් අඳුනගෙන සමහර වෙලාවට ඒක ගැන ටිකක් හිතලා ඒක ගැන කතාවක් ගෙතිලා ඒකත් දැනිලා ආපහු නැවතෙන්නේ ආනාපානයටමයි. එහෙම ඒ විදිහටම බලාගෙන ඉන්නද ස්වාමීන් වහන්ස
ඒ කියලා දුන්නා. ඒක ඔයාට ඒක තේරෙන්නේ ස්වභාවිකවම සිතුවිල්ලකට යනවා ආය ආනාපානෙට යනවා වගේ නැත්නම් ඔයා කරන දෙයක් විදිහට.
ස්වභාවිකම වෙනවා ස්වාමීන් වහන්ස.
ඔව් ස්වභාවිකව වෙනවා. ඒක පුළුවන් තරම් ඒක තුල දැනුවත් වෙන්න පුළුවන් නම් ආය ආනාපානෙට ගේන්න කියලා කතාවක් නැහැ. බයක් සැකක් දැනුනොත් ආනාපානෙට ගේන්න පුළුවන්. නමුත් ඕක තමයි සබන වේ. එතකොට ඔයාලා දකින්න පුළුවන් වෙයි ආනාපානෙ ඉඳගෙනම අර පැත්තකින් යන සිතුවිලි ටික තැම්පත් වෙන හැටි. සිතුවිලි වල ඉද්දි ආනාපානෙ තැම්පත් වෙන හැටි ඔය දෙකම කොහොම කරත් ඉදිරියට යන තැම්පත් වීමක් වෙන්නේ. මම යා රින්ගල අවුස් විය නැත්තම් එන්න දෙකම තැම්පත් වෙනවා. එහෙම තේරෙනවා.
එහෙම වෙලා සමහර වෙලාවකට පොඩි හරිම නිසංසල ශාන්ත ගතියක් දැනෙනවා තමයි.
එතන කොහොම කරත් යනවා. ඔව් කොහොම කරත් යනවා. ඉතින් අපි අර පුරුද්දට කතාව හදනවා. ඒ කතාව හැදිල්ල තමයි පොඩ්ඩක් බලන්න ඕනේ. අන්න ඒ එතන හොඳ සතිමත් වෙලා බලන්න මේ මූ හදන හැටි. හදන්නේ අපි පුරුදු විදිහට. අපේ අනුශාස්ත්‍රයේ විදිහට තමයි හදන්නේ. ඒ කියන්නේ මොනවා හරි අපි නෙගටිව් මයින්ඩඩ් නම් එන අරමුණු වලට හැමදාම චරුචුරු කංකේන්ද්‍රි ගාගෙන කතාවක් හදනවා. ටිකක් රැඩිකල් නම් රැඩිකල් විදිහට හදනවා. විරියවන්තයි නම් ඒකෙට ගහන්න බයින්ද දේශසහගතව අන්න ඒ විදිහට අපේ තියෙනවා චරිත ලක්ෂණයක් අනුශාස්ත්‍රය ඔන්න ඔතන තමයි මතුවෙන්නේ. බලන්න පුළුවන් ඒ කතාව හදද්දිම මොන වගේ කතාවද මම මේ පුරුද්දට හදන්නේ කියලා. ඒකත් හොඳට දකින්න පුළුවන්. ඒකෙන්ද ඒ දකිද්දී අර කතාව වැඩිදුර යන්නේ. ඒක ඒ කතාවක් හදනවා කියලා දැනුවත් වෙච්ච ගමන් එහෙම හැලෙනවා ඒක. ඒකට යන්න පෙට්‍රල් නැති වෙලා යනවා. ඒක එහෙමම නැති වෙලා යනවා. ආයෙත් යනවා. ආයේ සිතුවිල්ලින් නම් ආයානාපානට යනවා. ආයානාපානට. ඒ කියන්නේ ඒ ස්වභාවික වෙන මාරු වීම හොඳට දැකගත්තට පස්සේ අත්‍තරම ඉතින් ඒක යන්නේ ඉදිරියට.
ඒකමසර්ණයි.
සර්ණාස වෙන ප්‍රශ්න නැති බවයි පේන්නේ. වාන්සේ අපේනෙන් මේ කමටහන් වාර්තා සුද්ධ කිරීම විශේෂ උපදෙස් අපිට ලබා දීම නිවන් සඳහා යන ගමනේ වාන්සට අනෙක් වාරයක් මම එහෙනම් ඉතුරු වැඩසටහන කරගෙන යාමට රාජිකාට මයික්‍රෝෆෝනේ
දෙනවා. මොහොමත්ම ස්තුති බන්දුල මහත්මයා අද අපිට ලබා දීපු සහයෝග සම්බන්ධයෙන්. ගෞරවනීය ධම්ම සාගර ස්වාමීන් වහන්සේගෙන් අපි දෙපා නැමද සියලුම ආධුනික යෝගා වචරයන් වෙනුවෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා දින කිහිපයක් හෝ ඔබ වහන්සේ සුතානුග්‍රහක වශයෙන් ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් තියෙනවද කියලා දැනගන්න කැමති.
ඒක දැන්නේ ආන්නේ වගේ දාලා උඩින් දාලා ලොකු ආඳුරන්ට දාලා ලොකු ආඳුරන්ගේ අපිට ටොකුවා ඉන්නේ. ඒ අපා මුලින් මගෙන් ඔය ගෙලින් ඇව්වා නම් මම කියනවා හරි බලමු ඊළඟ සතිය කියලා. හරි බලමු ඊළඟ සතිය.
එහෙමයි ස්වාමීන් වහන්ස. හරි හරි නේ හරි සරණ සේනන් මේ නක කොහොමද ඉතින් මට උන්වහන්සේ උපදේශ දුන්නේ
ඉතින්
ස්වාමීන් වහන්සේට නිසයි මම උන්වහන්සේගෙන් එක අදහස ඉල්ලලා හිටියේ. එහෙම මම
දවසක් මම දවස් කීපයක් කරන්නම් කුසල වැඩ ගොඩක් අදිනවා මේ ඉරිදා දවසේට.
ඉතින්
ඒ අනුග්‍රහයටත් එක්ක මම දවස් කීපයක් මේ උත්සාහ කරන්නම් මේ වැඩේ දෙන්නේ. මම මේ නිසරණ වනේ හිටියොත් තමයි ඒ කරන්න පහසු. මං එහෙම වුණොත් දැනුවත් කිරීමක් කරලා කුසලත් එක්ක කතා කරගෙන ඒක කරන්න.
එහෙමයි ස්වාමීන් වහන්ස. මමත් දැක්ක ඔබ වහන්සේගේ රත්නපුර පැත්තේ වැඩසටහන් වගේ සම්බන්ධීකරණය කරන කතාවක්. එහෙම ඔබ වහන්සේට හදිසියවත් එහෙම පිටත වෙන ස්ථානයකට වඩින්න අවස්ථාවක්
කියලා රාජිකාට බණ ටික කියගෙන පුළුවන් එතකොට.
එහෙම කුසල ස්වාමීන් වහන්සේ දැනුවත් කරලා උන්වහන්සේට සුතර්කයක් වශයෙන් ධර්ම දේශනාව කරන්න කියලා මේ සූදානම් කරගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්ස. එහෙනම් මේ හරි අද වැඩසටහන අවසන් කරන්න පුණ්‍යානුමෝදනාවෙන් අද දවසේ වැඩසටහන අවසන් කරන්න මම නදීත් ආරාධනා කරනවා.
රාජක ස්වාමීන් වහන්ස, මගේ අතින් පොඩි වරදක් වුණා ගිය සතිය අත්තරද්දක්. ගැන මම ධම්මකුසල ස්වාමීන් වහන්සේට වහන්සේගෙනුත් සමා දෙපානමත සමාවාද සිටිනවා. මම අර උපදෙස් පත්‍රිකාව ස්වාමීන් වහන්සේ නිසරණ වලින්ම ඉදිරිපත් කරන දෙකට මම ඇඩ්වාන්ස් වර්ෂන් එක ගිය සතිය මම ඉදිරිපත් කරේ. හදිසිය ඩෙස්ක්ටොප් එකේ දෙකම තිබුණා, කොහොම හරි ඕපන් කරලා තිබුණේ ඇඩ්වාන්ස් වර්ෂන් එක. ඉතින් මට ඒ ගැන සමා වෙන්න කියලා අසිනවා.
දුන්නේ මේ තියෙන ඕන තරම් නිස්සන්නේ තමයි ඔතන.
අද දිනේ ධර්ම ශ්‍රවණයෙන් සහ කමඨහන් පිරිසිදු කර ගැනීමෙන් සිදු කරගත් සියලු කුසල කර්මයෝ අපට මේ සඳහා අනුග්‍රහ දක්වන සියලුම සත්පුරුෂ මණ්ඩල අවබෝධ කරගනිත්වා, ඒ සඳහා අපිට අනුග්‍රහ ලබා දෙත්වා කියලා දෙවියන්ට පින්නන් මෝදන් කරමු. එතාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං.